මේ විදර්ශනා භාවනාවක් කරගෙන යනකොට හේතුඵල දකින්න හැටි, ඒ වගේම ධර්මානුකූලව මාර්ගය තෝරා ගන්න හැටි පිළිබඳව. ඒක තමයි අපි කතා කරමින් සිටියේ. මෙහිදී අපි දැන් අහන්නේ ප්‍රශ්නේ අහන්නේ මොකද මේ යම් සිටිවිල්ලක් ක්‍රියාවක් කතාවක් ආදී කටයුතු කරනකොට මේ හේතුඵල ධර්මණුව බලන ආකාරය ධර්මයේ බහා බැලීම විනයේ සසඳා බැලීම සිද්ධ කරන්නේ කොහොමද? කියන කාරණයක් විතර කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ. දැන් මේ කාරණේදී අපි බහින්න ඕන මෙන්න මෙහෙම දෙයකට. සියලුම දහම් මුල් අවස්ථාවේ තේරෙන්නේ නැහැ. මුල් අවස්ථාවේදී අපිට තෝරා ගන්න පුළුවන් එක්තරා මට්ටමක හරි වැරදි විතරයි. අපි ඒකට පොඩි උපමාවක් අරන් මෙහෙම බලමු ඉස්සෙල්ලා. අපි හෙද්දා හොදන්න ඉස්සෙල්ලා ගොමක් කළ වෙච්ච කුණු දැවෙච්ච හෙද්දා අරන් බැලුවොත් කොතනද කහට පැල්ලම් තියෙන්නේ ආදි වශයෙන් බැලුවොත් එකපාර පේන්නේ නැහැ. මොකද හැමතැනම කුණු තියෙනවා නම් වෙනේනව බලන්න බැරි විදිහට අඳුර වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම වතුර ටිකක් දාලා හිතන් පයිප් පාගලා හරි කමන්නේ හොදනවා. අපුල්ලා හොදනවා. නිකන් යන්න කුණු ටික අරලා බලපුවාම දැන් කුණු පොගල තනින් තන මහ පැල්ලම් අතු වෙලා පේනවා. ඊට පස්සේ අපි මොකද දැන් සබන් හරි මොනවා හරි රසායනයක් දාලා හොදනවා. එතකොට තනින් තන සවස් පැල්ලම් ටික ඊළඟට ආයි මතු වෙලා පේනවා. ඉතලා කිව්වනේ පැල්ලම්මයි. නම් මතු වෙලා පේන්න පටන් ගත්තේ හොද හෙද්ද හොදන්ද හොදාන පිළිසිදු වෙන්න වෙන්න තමයි හැගවිලා තිබිච්ච පැල්ලම් මතු වුනේ. අපි ඔය ක්‍රමයට පුළුවන් සියලුම පැල්ලම් ඉවත් වෙනකම් හෙද්ද හොදා ගන්න. හැබැයි ඉස්සෙල්ලාම දැක්කේ අර මහා ගොමක් කරලා තිබිච්ච කුණු ගොඩ විතරයි. ඒක ආකර්ෂවා මහා පැල්ලම් ගොඩක් දැක්කා. ඒක සුද්ධ කරමහා තා පොඩි පොඩි පැල්ලම් දැක්කා. ඉතලා කිවිච්චා පවකවිනවල දැක්ක ආකාරය මේ හෙද්ද හරියට හිතකට උපමා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට හිත හෙද්දකට උපමා කරනවා. හෙද්ද කුණු ගෑවිලා වගේ ලෝභ කුණු, දේශ කුණු, මෝහ කුණු වලින් කුණු ගෑවිලා තියෙන හිත. ඒ නිසා මේකෙන් බැලුවර පේන්නේ නැහැ මේකේ තියෙන தත්ත්වය. අර වතුරේ දාලා හොයා ගන්නවා වගේ අපි ඉස්සෙල්ලාම හොයා ගන්නවා බණහන වේලාවක. සැදැහැ හිතින් බණහනකොට අර කුණු පැල්ලම් එකක්වත් මතුවෙලා නැහැ. එය යටපත් වෙනවා. බාහිර ලෝකේ ඉන්නකොට ලෝභ දේශ මොහ නැගෙනවා. සැදැහැ ඉතින් බණහන වෙලාවට ඒ ඔක්කොම ඒ මොහොතේ ඉන්නේ. එහෙනම් ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ දස අකුසලයේම වෙන් වෙලා ඉන්නේ කියලා පෙන්නනවා. එහෙනම් පංච නීවරණයන්ගේ වෙන් වෙලා ඉන්න වෙලාවක් සැදැහැෙන් බණහන වෙලාව. ඔන්නේ වෙලාවේ තියෙන චිත්ත පාරිශුද්ධියට කියන බණ තේරෙනවා. ඉතල සමාදන් වෙලා හිටියේ නැහැ. අර අඟුලිමාල වගේ මිනිහ මර මර ඉඳලා බණහන වෙලාවක් වුණා. මොකද්ද මේ මට ඉන්න කියනවා. එතකොට මේ යමී නීදගෙන ඔබ වාසේ ඉන්නවා කියනවා. මේ ඉන්න මට ඉන්න කියනවා. මොකද්ද මේකේ තේරුම කියලා ප්‍රශ්න ඉදාකරණය කරන්න හිතේ යොමු කරනකොට කඩුවත් අතේ ඇඟිලි මාලේ කරේ 999ක් මරලා ඔය විදිහට හිටපු අවස්ථාවක්. නමුත් අර අහන වෙලාවේදී අර එකක්වත් නැහැ. ඔක්කොම ඇත් වෙලා මේ මොහොතේ හිත නීවරණයන්ගේ සුද්ධ වෙලා හිටියේ. ප්‍රශ්න ඉදාකරණය කරගන්න ඕනකම තිබුණා ධර්මානුකූලව. මෙන්න මේ වගේ බණහන වෙලාවට නිවන් දකින්න මඟ හොයාගන්න ප්‍රශ්න ඉදාකරණය කරගන්න ධර්මයේ ශ්‍රවණය කරලා ඉතින් අවබෝධයක් ලබා ගන්න. මෙහෙම චිත්ත ප්‍රහාදයෙන් මතුවලා ඉන්නකොට ඒ වෙලාවේදී අර ඉස්සෙල්ලා කියපු ආකාරයෙන් හිත පාරිශුද්ධියක් ලැබනවා සදාංග ප්‍රහාණය කියලා මේකට කියනවා. ඒ මොහොතේ ඒ වෙලාවට ප්‍රහාණය වෙලා තියෙනවා. මෙන්න මෙහෙම මොහොතකදී වනහනකොට ධර්ම අවබෝධයක් ලැබෙනවා. යම් විදියකින් ධර්ම අවබෝධයක් ලැබුණොත් මොකද වෙන්නේ? පංච නීවරණ දුරු වෙලා යන මට්ටමට යථාර්ථයේ වැටෙන්න පටන් ගන්නවා වනහනකොට. අන්නේ ආකාරයෙන් වනහලා තේරුම් ගන්නකොට දැන් යාර ඉස්සෙල්ලා නොපෙනිතා පේන්න පටන් ගන්නවා. අර වතුර දාලා හොයලා ගත්තාම ඉදිරිය පේනවා වගේ. පළමුව වනහලා ධර්ම අවබෝධය ලබා ගත්තාම දර්ශනාඥානෙ පහළ කළාට පස්සේ කවුරුවත් කියා දෙන්න දෙයක් නැහැ. පරප්‍රත්‍ය රහිතයි. අනුන්ගේ ආධාරයක් ඊට පස්සේ අවශ්‍ය නැහැ. Tamanthama තේරෙන්න පටන් ගන්නවා හරි වැරදි වුණාද? මග මොකද්ද? නොමග මොකද්ද? නිවන මොකද්ද? නිවනට යන මග මොකද්ද? Taman කරන කියන හිතන දේවල් කොයි කයි දුරට ඒ හේතුවේ ඵලයේ කිබඳුද කියලා මේ ධර්මඥානය පහළ වෙන. මේ කියන්නේ දහම ඇස පහළ වුණා. මෙන්න මේ වෙලාවේ Tamanta පුළුවන්කම ලැබෙනවා හොඳ නරක තෝරා ගන්න. ජාතිය මනුෂ්‍ය හෝ දේව කියන දෙගතියේ හේකට එනවා. හිතා හිතං මීනාති ජානාති ඉතිවෝ මනුස්සෝ. හිතා හිත මේයි දැනගන්න පුළුවන් කියලා මනුස්ස කියලා මෙහෙම අතුවාක විග්‍රහයක් කරනවා. මේ හොඳ දේවල් මේ නරක දේවල්. හැබැයි හොඳ නරක තේරුම් ගන්නට තොරාය හාදියක් ලැබෙනවා ආර්ය සත්‍යයේ ආර්ය දර්ශනේ ලැබුවට පස්සේ ධර්ම ශ්‍රවණය කරලා. මේ නිවනට හේතු වෙන දේවල් මේ නිවනට හේතු නොවන දේවල් කියලා දැනගන්න පුළුවන්කම ලැබෙනවා. මේක අති දුර්ලභ වැටහීමක්. ධර්මඥානේ දහම්මස පහළවීම සෝතාපන්න ඵලයේ ලැබීම කියන්නේ මේ හේතුවත් එක්කලා ලැබෙන්නේ. බණහලා ඒක කරගන්න. මෙන්න මේ අවස්ථාවට එනකොට මූලික අවස්ථාව උදේට ආවේ නැති වුණා. සෝතාපන්න ඵලය නොලැබුවා. යම්කිසි බුදුන් කෙරෙහි දහම් කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හරි පිහිටියනම් හිත ප්‍රහාදියක් පිහිටියනම් ගෞරවයෙන් බණහනකොට එක්තරා ඥාන ශක්තියක් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. දැන් බුදුරන් වහන්සේ ධර්මයට බහා බලන හැටි විනයට බහා බලන හැටි පෙන්වා දීලා තියෙනවා. බොහොම පැහැදිලිව අපි දැන් හොඳ ප්‍රසිද්ධව තියෙන කාලාම සූත්‍රයේ විග්‍රහ වෙනවා. සියලුම දහම් දකින්න කාලාම සූත්‍රයේ පිළිසරණ කරගන්න බෑ. එක්තරා කුරසක් දකින්න හැටි මුල ආරම්භ කරලා පෙන්වන්නේ. ප්‍රාණඝාතයක් සිද්ධ කරනවා නම් මේක ධර්මයට විනීත බහා බලන හැටි. තේරුම් ගන්න හැටි පෙන්වනවා. බුදුරණහත යනවා මහන්නේ බුදුරණහත යනවා මානවසිනේ ඔබලාට. යම් කෙනෙක් ඔබලගේ ජීවිතේ ඔබලා ආසයි කැමැති. ඒ ජීවිතේ විනාශ කරනවා නම් ඔබලා කැමැතිද? ඔබලගේ අදහස මොකක්ද? ස්වාමීනි අපි කොහොමවත් කැමති වෙන්නේ නැහැ අපේ ජීවිතේ විනාශ කරත් මරණයට කැමති නැහැ. එහෙනම් අන්නේ පුද්ගලෙයි. ඔහුගේ ජීවිතේ විනාශ කරනට ඔහු කැමති වෙයිද? ඔබලගේ අදහස මොකක්ද? දැන් මේක පොතපතින් බලලා නෙමෙයි කියන්නේ. සමහර තේරෙන්නේ. ඉතින් අන්නේ පුද්ගලෙකුත් අපි වාගේ අපි ජීවිතේ කැමති නැහැ අන්නේ පුද්ගලෙකුත් ජීවිතේ විනාශ කරන්නට කැමති නැහැ. එහෙනම් ඔබලත් කැමති නැති ඔබලා පැවැඩ වෙන. අනුනුත් කැමති නැති අනුන්ට පැවැඩ වෙන. යමක් කරනවා නම් මේ සුචාරිත්‍ය දුස්චාරිත්‍ය කියන වැඩ පිළිවෙල දෙකේ මේ කෝකරද වැටෙන්නේ? සුචාරිත්‍ය වලට වැටෙන එකද ඒක දුස්චාරිත්‍ය වලට වැටෙන එකද? එහෙම හිතනවා නම් කියනවා නම් කරනවා. සාමීයක දුස්චාරිත්‍ය වලට වැටෙන බා අපිට තේරෙනවා. මෙන්න ධර්මයට දාලා බලන හැටි. දුස්චාරිත්‍ය කිරීමේ වැඩක් වෙනවද අවැඩක් වෙනවද? සුචාරිත්‍ය කිරීමේ වැඩක් වෙනවද අවැඩක් වෙනවද මොකද ඔයාලට තේරෙන්නේ? සාමීනි දුස්චාරිත්‍ය කිරීමේ වැඩක් වෙන්න විදිහක් නැහැ. ඒක අවැඩකට හේතු වෙනවා. අපිට ඒක තේරෙනවා. සුචාරිත්‍ය යහපතට හේතු වෙන බව තේරෙනවා. එහෙනම් ප්‍රාණඝාතයේ කළ යුතු කොටසට වැටෙන එකද නොකළ යුතු කොටසට වැටෙන එකද ඔබලා නිගමනය මොකද්ද? සාමීනි ඒක නොකළ යුතු කොටසට වැටෙන එක බව අපිට තේරෙනවා. එහෙනම් දැන් ඉතින් ධර්මයට වහා බලලා නිගමනයක් කරගත්තා. මොකද්ද? ප්‍රාණඝාතයේ නොකළ යුතුයි. සත්ත්ව හිංසාව නොකළ යුතුයි. දැන් ධර්මයට වහා තේරුම් ගත්තා. කාගව දැන් මොනපතේ ඉඳගත්තේ කවුද කිව්වේ? පරම්පරාවෙන් ගෙනාද බුදුහාමුදුරු කිව්වන්ද මොනවාත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. තමන්ට ඥානවන්තව ඥානගෝචරව තේරිච්ච නිසා අන ධර්මයට බහ බැලුවා. මේ විනය මොකද්ද කරන්නේ? මේ ප්‍රාණඝාතය නොකර හිතෙන් කයින් වතෙනි කික්කනේ. ප්‍රාණඝාතය ගැලපෙන්නේ අන විනය. දැන් මොකද? රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය තුනම වෙන්න හේතු වෙන එක කරුණා. ප්‍රාණඝාතය නොකිරීම හිතෙන් කයින් වතෙනි අපහිංසාවට සම්බන්ධ වෙන දේ නොකිරීම අන විනය. එම් පිළිපදිනවා. දැන් පිළිපදින්නේ කවුවා කිව්ව හින්දා නෙමෙයි ධර්මානුකූලව තමන් කරුණ දැනගත්ත නිසා. ඉතින් ওই විදිහටම හිතන්න කියනවා. ඔබ යම් තයක් ඔබලාගේ තියාගින්න දෙයක් අන් කෙනේ හොරේ හතුලේ හොරෙන් බලෙන් මංකොලියෙන් ගන්නවා නම් වංචාවෙන් ගන්නවා නම් ඔබලා කැමතිද? අපි කැමතිනේ. අන්නේ කවුන් හතුලේ කියන දෙයක් හොරෙන් බලෙන් මංකොලියෙන් ගන්නවා නම් ඔවුන් කැමති වෙයිද? ඔවුන් කැමති වෙන්න හේතුවකුත් නැහැ. කොහොමද කැමති වෙන්නේ? එහෙනම් තමන්ගේ තමනුත් කැමති නැති තමන්ට අවැඩක් වෙන අනුරුත් කැමති නැති අනුන්ට ආවඩක් වෙන දෙයක් යමෙක් කරනවා නම් ඒක සුචරිත කුට්ටාසයට වැටෙන එකද දුස්චරිත කුට්ටාසයට වැටෙන එකද? ස්වාමීනි දුසිරිත කොට වැටෙනවා. ඒක අපිට තේරෙනවා. ඉතින් සුචරිතයේ වලොත් වැරක් වෙයිද දුස්චරිතයේ වලොත් වැරක් වෙයිද කොහොමද වෙන්නේ? දුස්චරිතය ආවඩයි සුචරිතය වැරයි කියලා අපිට තේරෙනවා. එහෙනම් ඔබලගේ නිගමනය මොකද්ද? හොරමර වංචා පිළිබඳව. ස්වාමීනි හොරමර වංචා නොකළ යුතුයි කියන එකයි අපි නිගමනේ. දැන් කවුරුවා කිව්ව එකද? කවුරුවා කිව්වට පිළිගත් එකද? ඔබලා කොහොමද ඔක පිළිගන්නේ? මම කිව්ව නිසා නෑ ස්වාමීනි. අරසවත්ව වැටුණා මේක හොඳ නෑ කියේ. නොකල විත්තක් බව තේරුණා. දැන් දිහාපත් පුද්දලයාගේ හිතේ මොකද්ද? හොරමර වංචා නොකිරීම. ඒක යහපතට හේතු වෙනවා. අන්න දැනගෙන දැන් ඔබලා මොකද කරන්නේ? ඔබලාගේ නිගමනයම කරගන්න. එහෙනම් අපි හොරමර වංචා නොකල යුතුයි. අපි ඒවා කරන්න නැහැ කියලා තේරුම් ගත්තා. නොකල විත්තු බව දැනගත්තා. නොකරන්න අදිස්ථාන කරගත්තා. ඔය විදිහට ප්‍රාණඝාත අදත්තා දාන කාමීච්ඡාචාර මුසාවාද කියන මෙන්න මේ කාරණා හතර ගැන බුදුරන් වහන්සේ ඔය කාරාවසියන්ට දේශනා කළා. ඉතින් අපි ඔය අනුසාරයෙන් බලා ගන්න වෙන්නේ ඉතුරු ටික. විසුනා වාච පරසා වාච සම්පාප්පලාප අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යාදිටි කියන මේ දසකුසලිය ගැන ඔය ක්‍රමයට බලන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න දසකුසලිය පිළිබඳව. මේ ටිකයි අපි තවස් වෙන්නේ. ගැඹුරු දහම් තෝරගන්න පස්සේ පුළුවන්. මුලින් ඔය ටික තේරුම් අරගෙන යම්කිසි පුද්ගලෙයි ඔබ තේරුම් ගන්නකොටම ධර්මයේ වැටහෙනකොටම මේ දස අකුසලේම කරන්න හොඳයි කියන කැමැත්තක් ඉන්නේ නැහැ. වෙන්වීමේ කැමැත්ත ඇති වෙනවා. අත්තරී නොවැළී මිදී යාමේ කැමැත්ත ඇති වෙනවා. මෙන්න මේ තමන්ට කැමැත්තක් ඇතුණාම එහි බැඳීමේ හතියක් තිබුණා ඒක වෙන් වෙනවා. එහෙනම් පටි විරති වෙනවා. පටි කියන්නේ බැඳෙනවා. සති කියන්නේ ආස්වාදේ, විරති කියන්නේ ආස්වාදේ බැඳෙන්නේ නැහැ. ප්‍රාණඝාත අදත්තාදාන ආදී දසකුසලේ යම් කිසි කැමැත්තක් තිබුණා නම් ඒ කැමැත්තෙන් ඉවත් වෙනවා. කැමැත්තෙන් ඉවත් වෙච්ච තැන්පතන් හිත වෙහිලා තින්නේ. ඒ දසකුසලේ අත්හැරී නොවැළී මිදී යන කෙලවරයි. මෙන්න මුල පටන් ගත්තද? ඒතකොට දැනගන්නවා සියලුම වරදට සියලුම කරදරවලට මුල දසකුසලිය තුල ගැවසීමයි. මෙන්න මේ ඉස්සෙල්ලාම දැනගන්නේ ඒක. අපි මැරලා ගිහින් උපදින එක කරන එක දැනගන්නේ ඒක විශ්වාසයෙන් කරයි කරන්නේ. අපි ඒක දැක්කේ නැති නිසා. අපි මෙලෝදි දකින්න හරියක් තියෙනවා. මේ දසකුසලයේ මෙලෝදීම ගැරහිය යුතුයි කියලා දකින්නවා. නොකල යුතු දෙයක් ගැරහිය යුතු දෙයක් දසකුසලයේ. මේක දැනගන්න අපිට දිවසක් ඕනෙත් නෑ. ඉස්සෙල්ලා කොහේ හිටියද පස්සේ කොහේ යයිද කියලා දැනගන්න ඕනෙත් නෑ. මෙන්න අපි දැම්මම දැනගන්නවා. මේ දසකුසලයේ දුස්චරිතයි නොකල යුතුයි කිරීම ගැළපෙන්නේ නැහැ. ඒ වගේම නිඳා ලබන්න හේතු වෙනවා. මේ ආදි වශයෙන් දැනගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම අහනවා තව තැනකදී. මහන්නේ ඔබලා දැක්කද මේ හජ්ජුරුව අනදීලා. අර අත්පිටි පස්සේ තියලා බැඳගෙන. ওই විදිහට ගෙනියනවා පුද්ගලී. මරන්න හෝ දඬුවමකට ගෙනියනවා. සාමිනී දැකලා තියෙනවා. ඒ අයගෙන් ඇහුවොත් ප්‍රාණඝාතයේ කරපු නිසාද ගෙනියන්නේ නොකරපු නිසාද? ඒ හොරවරවංචා කරපු නිසාද ගෙනියන්නේ නොකරපු නිසාද? කාම මිත්‍යාචාරයේ කරපු හේතුව අපිට වරදකට වෙලාද නැද්ද? බොරු කියලා හිතන් වංචාවක් කරලා හැම දෙයක් කරලා අන්වහතලා එහෙම හේකටද නැද්ද? මේ ආදී ඇති මේ දස අකුසලියම අහුවාම දස අකුසලියෙන් තොර දෙයකට දඬුවම් දෙන්න කියනවා කියන්නේ හජ්ජිරවංගා තීරණයක් නේ. සමාජයවත් ඒක කියලා නැහැ. මේ පුද්ගලයා දස අකුසලිය නොකරපු නිසා දඬුවම් දෙන්න කියනවා කියේ. නැව වරද කරපු නිසා දඬුවම් දෙන්න කියනවා කියන එක සමාජයම සම්මතයි. දැන් මේ සමාජය තුළම බලනකොට සමාජයම පිළිගන්නේ නැති ප්‍රතික්ෂේප කරපු දෙයක් දස අකුසලිය. දස අකුසලයෙන් වෙන් වෙන පුද්ගලයාට ප්‍රශංසා කරන එක සමාජයේ සිටිත. එහෙනම් මෙච්චරම හොදෙන්න බහින්ද? මෙතන වැහලා මෙලෝ සුද්ධ වෙන්න. මෙලෝ යම් කෙනෙක් සුද්ධ වුණොත් හේතුවේ ඵලයේ සුද්ධතාවයද සුද්ධතාවය නිසා අසුද්ධතාවයක් නෙවෙයි. එයාත් පරලෝ දැනගෙන හිටියක් නැත. එයා දන්නවා මෙලෝ යම් අවදක් නොකරලා නම් අසාධාරණයක් නොකරලා නම් මට ඵලයක් වශයෙන් අවද ඵලයක් අසාධාරණ ඵලයක් ඒකෙන් නැගින්ද බැහැ. එහෙනම් පරලෝවක් තියෙනවා නම් පරලෝදී මම යහපතක්ම ලබනවා මිසක් අයහපතක් ලබන්න හේතු මල් ළඟ නැහැ. මම කවුරු හරි පරලෝවක් තියෙනවා කිව්වොත් මට ඇති ප්‍රශ්නයක්. යම් කෙනෙක් පරලෝවක් නැහැ කියනවා. ඒක මට ප්‍රශ්නයක් නෑ. මම මෙලෝ සැනසෙල්ලේ යහපත් ජීවත් වෙන අවංකව. පරලෝවක් නැති නිසා මට අසහාදාන කරන්න ඕන කමක් නෑ පරලෝවක් නැහැ කියලා හිතාගෙන. ඒ දෘෂ්ටි අහර. කරන කෙනාට පෞසිද්ධ වෙනවා කියලා යම් කෙනෙක් කියනවා. ඒකාන්තයෙන්ම පෞසිද්ධ වෙනවා කියලා. ඉතින් මට ඒකෙන් ප්‍රශ්නයක් නෑ ඒක අහලා අමුතු වෙන්න. කරන කෙනාට පෞසිද්ධ වෙන්නේ නෑ කියලා යම් කෙනෙක් කියනවා. ඒක අහලා මට පව් කරන්න හේතුවක් උත් නෑ. මොකද මම පව් නොකරන්නේ. කරන කෙනාට පෞසිද්ධ නොවෙන නිසාවත් වෙන නිසාවත් නෙමෙයි. යථාර්ථය දැකලයි. මෙන්න මේ කියන ආස්වාස හතරක් ලැබෙනවා විරෝධීම කියලා පෙන්නනවා. චත්තාරෝ අස්සාසෝ අධිගතෝ හෝති කියලා ඔය වටේනේ පෙන්නනවා. ඉතින් ආරෙවිනේ ආස්වාසත් දැනගන්න හොඳ තැනක් ඕක. ඉතින් මෙතනින් තමයි ආරම්භ කරන්නේ. මෙතනින් ආරම්භ කළා සුද්ධ වෙනකොට නීවරණ පහක් බලා සිටියේදී දුරු වෙන්න පටන් ගන්නවා. කාම වස්තුන් කෙරෙහි අවල සහගතව අයිතු සහගතව බැඳෙන හැදෙන ලක්ෂණයක් තියෙනවා ලෝක සත්ත්වයේ. කාම වස්තුවක් දැක්කහම මනවරණ රූප, මනවරණ ශබ්ද, මනවරණ ගන්ධ, මනවරණ රස, මනවරණ ස්පර්ශ මේවා දැක්කහම අර දුෂ්චරිත මානසිකත්වය ඇරිලා නැත්නම් මොන අවලයක් කරලා හරි අසාධාරණයක් කරලා හරි කමන්නේ නැහැ. මගේ ආස්වාදය මම ලබා ගන්න ඕනේ. මනස මෙන්න මෙතෙන්ට වැටලා දුෂ්ය වෙනවා. මෙන්න කාම ඡන්දය නිසා ඇති වෙන්නා වූ අවලද. ඒ නිසා ව්‍යාපාද සාගත හිතකින් නොඑක් විදිහේ හිතවිලි ක්‍රියාවෙන් නගනවා. හැබැයි යථාර්ථයේ පිහිටපු කෙනාට ඒවා එහෙමම බලා සිටියේ අඩු වෙලා යනවා. නිවන් මඟ වහන්න යථාර්ථයේ වහන්න පාප මානසිකත්වයක් හේතු වෙනවා නම් අන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක ඔකේ නැති වෙලා යනවා. මෙන්න මේ දෙක නිසා තමයි මේ ප්‍රශ්නේ බලපාලා තිබුණේ. ඇත්ත තේරුම් ගන්න බැරුව ආත්ම දෘෂ්ටිය වැහිලා ආත්ම ලාභයට කෑදර වෙලා ඕන අවදක් කරන්න දුෘෂ්‍ය මානසිකත්වයක් ගොඩනගාගෙන හිටපු ඔය මානසිකත්වයේ ඔතනින් සුද්ධ වෙනකොට ඔන්න ඔය කියන කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක නැති වෙලා යනවා. ඉතින් තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා පෙන්නපු යම්කිසි නීවරණයක් ඇත්නම් ඔය ටිකත් අසුරු කරගෙන තියෙන්නේ ඒකත් එක්කලා දුරු වෙලා යනවා. මෙන්න මේ පංච නීවරණ දුරු වෙච්ච හිත යම්තරක තියෙනවා නම් අන්නේ හිතට බුදුරණන් හදේ නොයේ උපමා පෙන්නනවා. ඒ හිතට විනිවිද පේන්න වෙන හැටි. සියුම් තැන් දකින්න වෙන හැටි. කාම ඡන්දේ තියෙන හිතක් ගැන කියනවා මෙහෙම. යම්කිසි දියබඳුනක් අරගෙන මොනවා හරි වර්ණයක් ඕකට දිය කරනවා. හතු පාට, කොළ පාට, කහ පාට, නිල් පාට මේ වගේ කළු පාට වර්ණයක් දිය කරනවා. එහෙම වර්ණයක් දිය කරපු වතුරෙන් පුළුවන් දහනවා විනිවිද බලන්න. අර වර්ණේ තියෙනකම් බෑ. ඒ වර්ණේ නොතිබුණොත් විනිවිද පේන්නේ නැද්ද? ඒ වතුරේ විනිවිද පේන වතුරක් වෙනවා ඒක. යම්කිසි දියසිරේ සට්ටුව බැඳලා තියෙනවා වතුරද? ඒ දියසිරේ සට්ටුව උඩින් තියෙනකම් නෑ නෑ උණු වතුර. උණු වතුර එකක් තියෙනවා. පැහිලා බුබුලු දදා තියෙනවා. මේ පැහෙන බුබුලු දාන වතුරතොලින් විනිවිද බලන්න බැලුවොත් අපිට බලන්න පුළුවන්. ඒකල වාස්පයි බුබුලුයි නතරන දගලන ගති ලක්ෂණේ නිසා ඒකේ චලනයේ විනාශය නිසා පේන්නේ අභ්‍යන්තරය. ජීවිත වෙනකින් බැඳලා තියෙනවා උඩ පාසි බැඳලා තියෙනවා. වතුර. මේ පාසි තියෙද්දි මේ අතරින් අර වතුරෙන් බලන්න හැදුවොත් බලන්න පුළුවන්. එහෙම බලන්න පුළුවන් කමක් නැහැ. ඒ දිශාවේ ලහක් වෙන්න ඕනේ. ඒතර අඳුරක ගිහිනා මේක මේ තියෙනවා මේ වතුරේ. එළිය නැති කෙනෙක්. ඒතර මේ වතුර තුලින් විනිවිද පේනවාද එළිය නැත්නම්. එහෙම පේන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද සීන මිද්ද උද්දච්ච කුකුච්ච විචිකිච්ඡාකේ නිවර්ණ හරියට ජල බඳුනක නැංගන් ජල සපාගේ. තිබෙන ජලයක් ඔල්ලෝයේ තියෙන කාරණාවට ගොදුරු වෙලා තියෙනවා වාගේ. ඔන්න ওই ටික මොකුත් නැත්නම්. එතන හේබඳු කහටක් නැති දෙන විනිවිද පේන ජලයේ වාගේ මනස පැහැපත් වෙනවා. පැහැපත් මනසට පේන්න පටන් ගන්නවා ඊට වඩා ගැඹුරු දහම. ඉස්සෙල්ලාම ගැඹුරු දහම් පරික්ෂණය කරන්න යන්නේ නැතුව ඔය ටික කරගන්න කියලා ඉස්සෙල්ලා. දැන් අපි බලන්නේ අන්තිම සූක්ෂම තැන් විග්‍රහ කරන්න. නමුත් බලනකොට මොන විදිය හිතකින්ද මේ විග්‍රහ කරලා ගඳ හදන්නේ? නීවරණයන්ගෙන් ගැවසී ගත්ත හිතකින්. කොච්චර කිව්වා කියන එක ඇතුළේ දරලා විනිවිද පේන්නේ. ඉහි යථාර්ථයේ පේන්නේ. මෙන්න මේ නිසා එහෙම හිතකින් යථාර්ථය බලන්න හැදුවට බලන්න බෑ. නිසා කියන නීවරණ සහිතයේ නීවරණ දුරු කරගන්න පළමුව දැනගන්න. නිවන් දකින්න බෑ ඒක කරගන්න ඇතුළේ. එහෙනම් මනසේ සිහියෙන් බලන්න සමාලංග කාමච්ඡන්දිය තියෙනවාද? ව්‍යාපාදී නැගිනවද? සීන මිද්ද උද්දත කුකුච්ච විදිකිච්ඡා කියන මේවා නැගිනවද? පළමුව ඒ ටික නැති කරගන්න කටයුතු කරගන්න කියලා කියන්නේ. අන්න ඒ ටික තියෙන්නේ මොකක් නිසාද? මේ දසාකුසල් නිසායි. උපක්‍රම සීලියව දසාකුසලයෙන් වෙමුනොත් යථාර්ථය දැනගෙන කවුවා කිව්වට නෙමෙයි. අවැඩ අවැඩ හැටියට දැකලා දුස්සත්ත්වයේ දුස්සත්ත්වයේ හැටියට දැකලා සමන්ත වෙන පාඩුව පාඩුව හැටියට දැකලා චිත්ත ප්‍රහාදී නැත්නම් මොනවා කරගන්න පුළුවන් කමක් නැහැ හිත වැහිලා යනවා. එතකොට නුවණින් කල්පනා කරන් බැලුවත් නියම යථාර්ථය තේරෙන්නේ විකෘතියක් ප්‍රകൃතිය හැටියට පේනවා. අන්න ඒ නිසා ඒ ටිකට මම කටයුතු කරගත යුතුයි කියලා. මූලික වහනකට ඔන්න ඔය ටික වැටුණා නා. ඒ බුද්ධිය ඉතල ඔය ටික සුද්ධ කරගන්න බලනවා. ඔන්න ඒ සුද්ධ කර ගැනීමෙන් ආරම්භ කරන්න ඕනේ. දැන් මෙතන බුදුරණවහන්සේ දේශනා කරනවා. ඔබලාට කාමච්ඡන්දිය තියෙනවා කියලා සමාගයේ හිතගෙන බලනකොට පේනවා නා. ඒක කවුරුවක් කියලා හදාද ඒ නිගමනය කලේ. කවුරුත් ඒක තියා දෙන්න ඕනේ. තමන්ට තේරෙන්නේ නැද පේන්නේ නැද්ද? තමන්ට පේනවා. එන කාමච්ඡන්දිය තියෙනවද කියලා බලන්න මම දහමක් දේශනා කළා. ඒ අනුව හිතලා බලන තමන්ට පේනවා නම් මේ ධර්මයේ සම්දිත්තිකද නැද්ද? කියලා බුදුරණන් අහතේ ආන. මේක දැම්මම බලාගත්ත හැටි. තමන්ටම පේනවා. මේ කාමච්ඡන්දිය සමාගි හිතේ දුරු වුණා නම් ඒක තමන්ට පේන්නේ නැද්ද? දුරු වුණ බව. පෙර මත මෙහෙම කාමච්ඡන්දිය තිබුණා. කාම වස්තු කෙරෙහි ඇලී ගැලී යන ආස්වාදී බැදිලා එහෙම ගැති තිබුණා. දැන් ඒක නැහැ. එහෙ තේරෙන්නේ නැද්ද? සමහර තේරෙනවා. දැන් මේ ආකාරයෙන් සමන් දකින්න දහමක් මම දේශනා කළේ කියලා පෙන්නනවා. ව්‍යාපාදී නැගිනවා නම් තමයි තේරෙන්නේ මට තරහ වෙනවා කියලා. ඒක තේරෙනවා. මේ මේ කාරණාවලයි මට තරහ වෙන කියලා තේරෙනවා. ඉහි යථාර්ථය දැනගත්තාම මේ තරහ නිවිලා කියනවා. එන්නේ නැත්නම් ඒ අරමුණු එනකොට. පෙර මට මේවා එනකොට මෙහෙම තරහ වෙනවා. නමුත් ඒ අරමුණු දැන් එනකොට මගේ තරහ ඉන්නේ නැහැ. එහෙනම් ව්‍යාපාදී මගේ හිතවලින් තුරන් විලා. ඈත් වෙලා. දුරස් වෙලා තියෙනවා. අන්න සමන් දකින්නවා. මේ සම්දිත්තික දහම. තීන විද්‍ය පෙර එනවා. දැන් නැහැ. උද්දත්ත කුකුට පෙර මතු වෙනවා දැන් නැහැ. විදිකිචා දැන් සැක පෙර එනවා දැන් නැහැ. ඉතින් මේ ආකාරයෙන් සමන්තව දකින්න පුළුවන් පංච නීවරණ තියෙනවා නම් මේ පංච නීවරණයි මල්ලඟ තියෙනවා. මේ පංච නීවරණ මල්ලඟ නැත්නම් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මල්ලඟ නැත්නම් නැහැ කියලා සමන්තව දැක්කහැ. දැන් මෙතනම ඊ යථාර්ථය දකින්නවා. අකාලික දහම මේ ධර්මයේ. අකාලිකයි කියන නොයෙක් අදහස් තියෙනවා. කාලය හා සම්බන්ධ කරන්න බැරි අකාලිකත්වයේ නිවන. ඒ වගේම මේක දැන් අද මේ කරන වැඩේ ප්‍රතිඵල බලන්න. මතුවක් බැලුවේ නිකන් ඉන්ඩෝනෙ කියලා ප්‍රශ්නයක් නැහැ. මේ දහම් වලට. කාමච්ඡන්දේ තිබුණා අදම දැනගත්ත හැටි. කල්ගෙවගේ වගේ ඉන්න ඕනේ නැහැ. කාමච්ඡන්දේ නැති වුණා නම් නැති වෙච්ච හැටි දැනගත්ත හැටි. ඒ කල්ගෙවගේ ඉන්න දෙයක් නැහැ තමන්ටම පේන්නේ. මෙන්න මේ අනුව ධර්මයේ අකාලිකයි. ඒහිපස්සික කියලා වචනයක් තියෙනවා. ඔය ඒව බලව කියලා හිතන් කාටවත් පෙන්වන්න එක හැටි නෑ මේක පෙන්වන්නේ දැන් ඔය විතර කරනකොට. ඒ තැනම ප්‍රත්‍යක්ෂ කරනවා කියන එකයි මේකේ නියමාර්ථය. ඒහිපස්සික. පෙර මාත අරමුණක් එනකොටම මෙහෙම තරහ ආවා. එතන මේක මට පෙනුණා. දැන් එතන ওই අරමුණ එනවකට තරහ ඉන්නේ නැහැ. එතන ප්‍රත්‍යක්ෂ වෙලා. ඒ ප්‍රත්‍යක්ෂේ වෙලා. ඒකත් තේරෙන්නේ නැහැ මේ ධර්මයේ ඒහිපස්සිකයි. ඕපනයිකයි කියනවා. මේ ධර්මයේ ඕපනයිකයි කියලා. මේ සිත්විලා බලන්න සුදුසු නිසා කියලා මෙහෙමත් අපේ අර්ථ දෙනවා. ඕපනයික කියන වචනේ තියෙන්නේ යමක් උපදින්නේ කොහොමද? ඒ න්‍යායය මොකද්ද? මෙන්න තරහ උපදින න්‍යායය, මෙන්න තරහ සංසිඳන න්‍යායය. උපදින්නාව න්‍යායය දකින්නවා. මෙහෙම තිබුණහම මේ තරහ එනවා මෙන්න මේ අවිද්‍යාව නිසා මේ ආස්වාදයේ බැඳලා ඉන්නකොට වටිනාදියක් කියලා හිතාගෙන ඉන්නකොට ඒ හේතුවෙන් තමයි ඒක පහර වදින මේ තරහාව. එහෙනම් ඒක නැති කරන්නේ කොහොමද? අන පච්චත්තං වේදි සබ්බෝ විඤ්ඤෝ. ඒ පත්තේ විද සබන්ද නේනම් යථාර්ථයෙන් දැනගන්න ඥානයක් පහළ වෙනවා මේ ධර්මයේ තුලින්. මොකද්ද? මෙන්න මෙබඳුවන්නා වූ හේතුව නිසායි මෙබඳුවන්නා වූ රාග ඵලය හටගන්නේ, දේශ ඵලය හටගන්නේ. මෙන්න මේ අවිද්‍යාව දුරු වුණු, මේ තෘෂ්ණාව දුරු වුණු, මේ රාග ඵලයයි දේශ ඵලයයි විපාක ඵලයයි වශයෙන් දැම්මම හටගන්නේ නැහැ. මෙන්න මේක ඥානවන්තව දකින්න. මෙන්න මේ ගුණ හයයි ධර්මයේ තියෙන්නේ. ඉතින් මේ අනුව තමන්ට දැනගන්න පුළුවන් වෙනවා ඊට පස්සේ. අර මුලදී අපි අර නීවරණ ටික අයින් කරපුහම මේ රාගයයි මේ රාගයට හේතුවයි. මේ රාග නිරෝධයයි මේ රාග නිරෝධ කරන මාර්ගයයි. ඔය ටික දැනගන්නවා. මේ ద్వේෂයයි මේ ద్వේෂයට හේතුවයි. මේ ద్వේෂ නිරෝධයයි මේ ద్వේෂ නිරෝධ කරන මාර්ගයයි. ඔය ටික බලාගෙන යනකොට ඇලීම ගැටීම දෙකෙන් අහක් වෙනවා හිත සමාධිගත වෙනවා. මෙන්න මේ සමාධි චිත්තයේ ප්‍රඥාව පහළ වෙලා තමයි මෝහය දුරු කරන්න පටන් ගන්න. මේ මෝහයයි ඒ නිසා තමයි මේ ලෝකේ ඇලෙන්නේ. හොඳයි කියලා නිගමනය කරන්නේ. මේ අවිද්‍යාව නිසා තමයි මේ මෝහයෙන් මේ හොඳයි කියලා නිගමනය දෙන්නේ. මේ මෝහයට හේතුව. මේ අවිද්‍යාව දුරු කරපුහම මේ මෝහය නිරෝධ වෙනවා. අය මෝහේ නැගින්නේ. ලෝකේ සාරත්වයක් නැහැ අල්ලගන්න. බැඳෙන හැදෙන තැනක් නැහැ කියලා වැරහිනවා. එහෙනම් ඒකේ මාර්ගය මොකද්ද? මේ දහම් සිහි කළ යථාර්ථය සිහි කළ ප්‍රඥාසහගත මාර්ගය. සම්මා දිට්ඨියෙන් ආරම්භ කරලා ඊට අනුකූලව කල්පනා කරලා ඊට අනුකූලව කියලා කරලා ඊට අනුකූලව ජීවත් වෙලා ඊට අනුකූලව උත්සාහ වීර්ය වඩලා ඒකේ සතිය පහළ කරගෙන ඒකේ සමභාවයටපත් වෙලා සකම්පේ භාවයටපත් වෙන එක. ඔක තමයි මාර්ගය. හරි අසංගි මාර්ගය කිව්වේ ඒක. මෙන්න මේ ටික තේරුම් ගත්තට පස්සේ දැන් ඔහුට හේතුඵල දැනගන්න වෙයිද? දැන් හේතුඵල දැනගන්න දහම ඔහුට ලැබුණ නැද්ද? දැන් පොතේ පතේවත් අනික් කෙනෙක්ගේවත් දහම කියන්නේ මෙහු හේතුඵල දකි. කෙලවර සැනතුරු සාගක් හේවෙනතුරු දේශක් හේවෙනතුරු මොහක් හේවෙනතුරු කරන්න ඕන හරිය දැන් පේනවා. දැන් ධර්මයේ දකලන්න. දහමස පහල වෙලා. ධර්මයේ පහ බලනවා. දැන් පේන්නේ නැද්ද ඒතොර? මේක රාගයට හේතු වෙනවා, මේක ද්වේෂයට හේතු වෙනවා, මේක මොහයට හේතු වෙනවා. ඒවත් හිතවිල්ල ක්‍රියාව කතාව ඇල්ලගෙන ගියොත් රාග සංඛාර වැඩිනවා, දේශ සංඛාර වැඩිනවා, මොහ සංඛාර වැඩිනවා. සංඛාර වැඩිනොත් මොකද? සංඛාරපත්‍ය විඥාන කියලා රාග විඥානයක්, ද්වේෂ විඥානයක්, මොහ විඥානයක් හට ගන්නවා. විඥානපත්‍ය නාම රූපං කියලා ඒ රාග විඥානේ රාග දේවල් බහිනවා, දේශ විඥානේ දේශ දේවල් බහිනවා, මොහ විඥානේ මොහ දේවල් බහිනවා. ඒවම හිතරෙන්නවා. නාම රූපච්ඡ ඵලායතනං කියලා ඒකෙම ඇසකන දිවනාස ශරීරය ඒවට ආයතන කරලා ඒවා පස්සේ දුවන්න හිතෙනවා. ඒවාම ස්පර්ශ කරන්න හිතෙනවා. ඒවාම විඳින්න හිතෙනවා. ඒවාම ඇලෙන්න හිතෙනවා. ඒවාම බැඳෙන්න. ඒක තමයි වේදනා ගන්නා උපාදාන කියන්නේ. ඔහු ඒ බවට පත් ඒක රාග බවට පත් වෙනවා. ඒක ද්වේෂ බවට පත් වෙනවා. ඒක මෝහ බවට පත් වෙනවා. උපාදාන පත් යා බව. ඒතරු රාග ජාතිකයක් නැත්නම් ද්වේෂ ජාතිකයක් නැත්නම් මෝහ ජාතිකයක්. ජාතිය කොයි ආකාරයෙන් ගියත් ඔය ජාති තුනයි තියෙනවා සතර පැවැත්මයි. එහෙනම් සතර පැවැත්ම යම් ජාතිය හද ගත්තා නම් රාග ජාතිය නිසා හද ගන්නවා, ද්වේෂ ජාතිය නිසා හද ගන්නවා, මෝහ ජාතිය නිසා හද ගන්නවා. දැන් මෙන්න මේක දැනගත්තහම අන්න ප්‍රඥාවෙන් තේරුම් ගත්ත ධර්මය. මෙන්න හට ගන්න හැටි. අන්න යංකින්ති සමුදේ ධම්මං. හැදෙන හැටි දැනගත්. සබ්බන්තා නිරෝධ ධම්මං. මේ ඔක්කොම නිරෝධ ධර්ම වෙන හැටි ක්‍රම දෙකකින් දැනගන්නවා. එකක් තමයි හටගත්ත යමක් ඇත්නම් මරණයටපත් වෙලා වෙනසෙන එක. මේක වැදගත්. අනික තමයි මේ රාග ධර්මයේ නිරෝධ කරන්න පුළුවන් එක. මේ ද්වේෂ ධර්මයේ නිරෝධ කරන්න පුළුවන් එක. මේ මෝහ ධර්මයේ නිරෝධ කරන්න පුළුවන් එක. කොහොමද? මෙන්න මේ විදිහ යථාර්ථවත්ව දැකලා අවිද්‍යාවේ ස්වභාවය තේරුම් අරගෙන සම්මාදීත්‍යයටපත් වෙලා සම්මා සංකප්ප සම්මා වාචා ආදී වන්නා මේ මාර්ගාංග අනුගමනය කරලා යනකොට මේ රාග ධර්මයේ නිරෝධ වෙනවා. ද්වේෂ ධර්මයේ මෝහ ධර්මයේ නිරෝධ වෙනවා. මෙන්න නිරෝධ ධර්මයේ දැක්. හැම හටගන්න ධර්මයේ දකිනා පරිත්‍යාග උපාදී. පරිත්‍යාග උපාදී නිරෝධේ යෝතස්සා ඒව තණ්හා ආශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධන අවිද්‍යාව යත්තේ ආශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. මේ අවිද්‍යාව ශේෂයක් නැතුව විරාගයේ නිරෝධයට පත්වන මේ සංඛාර නිරෝධයයි. එහෙනම් අවිද්‍යාව නිරෝධනහම හරි වටිනවා කියන දෘෂ්ටිය ඉවරයි. වරිණා කියන දෘෂ්ටිය ඉවර නම් නොවටිනා දේ කියලා හිතෙන් කයෙන් වතනින් ඒ පස්සේ හඹා යන කටයුතු කරන්නේ නැහැ. සංඛාර නිරෝධය කිව්වොතයි. ඒතකොට ඒ જાතිය පස්සේ යන හිත හටගන්නේ නැහැ විඥාන නිරෝධය කිව්වොතයි. හිත නැති වෙනවා කියන එක නෙමෙයි. පසුපස හඹා යන හිත නැති වෙන එක කියනවා විඥාන නිරෝධය. හිත නැතිවීම කියන එක චිත්ත කියන්නේ වෙන එකක්. මොනවා හරි පසුපස රාගයේ පසුපස දේශයේ පසුපස මෝහයේ පසුපස හඹා යන බලාපොරොත්තු කවදාද ඉවරට ඉවර වෙන්නේ? එදාට පබස්සර විදම්බිකවේ චිත්තං ඉතුරු වෙනවා. ආරම්මන විජාන ලක්ෂණ චිත්තං ඉතුරු. හැබැයි චිත්තේට පුළුවන් කමක් නැහැ සසර ගමන ගිනියන්න. මේ භවසයත්ම කෙලවර එකක් චිත්තේ තියෙනවා. එහෙනම් හඹායන චිත්තේ කියන්නේ මොකද? රාගයේ පසුපස හඹායන මානසිකත්වයක් තියෙනවා. එතන විඥාන පහළ වෙලා. ද්වේෂයේ පසුපස හඹායන, මෝහයේ පසුපස හඹායන යම්කිසි මානසිකත්වයක් ඇත්නම් ඒ හිත ආගන්තුක කෙලෙස් වලින් ගහට ගැනලා විඥාන බවට පත් වෙනවා. හැබැයි විඥාන නිරෝධ කළ හැකියි. විඥාන නිරෝධ කරගත්තාම නිවන් දකින්න ඇති. සසර ගමන කෙලවර කරන විඥාන නිරෝධ කරගත්තාම නෑ යමක් යමක් පසුපස හඹායන බලාපොරොත්තුව තියෙන දා කල් ඔහුට ඇස අවශ්‍යයි. රූප අවශ්‍යයි. මනවදෙන් රූප හොය හොයා ඒ පස්සේ හඹායන බලාපොරොත්තුව තියෙනකන් ඔහුට ඇසහක් කරගන්න බෑ. රූපහක් කරගන්න බෑ දෙකේම ඇලිලා. අන්න හඹායන බලාපොරොත්තුව විඥාන අහක් වුණාම ඇස නිසා හටගන්නා වූ යම්කිසි අවිද්‍යාවෙන් හටගන්න විඥානයක් ඇත්නම් ඒ සියලු විඥාන නිරෝධයි. මනවදන ශබ්ද පසපස හඹායන බලාපොරොත්තුවක් තියෙන තා කල් ඔහුට කනත් ඕනේ. ඒ ශබ්ද දෙන දේවලුත් ඕනේ. ඒවැන් ඔහු අත්හැරලා නැහැ. ඒ පසපස ඔහු හඹායනවා. අන්න හඹායන කාමුට සෝත විඥානයේ කියන විපාක විඥානයේ අමතරව කන නිසා හටගත්තා වූ දේන් හිතේ හටගන්නා විඥානය. සෝත විඥානයේ මුල් කරගත් අවිද්‍යා සහගත විඥානය. අන්නේ අවිද්‍යා සහගත විඥානය කෙලවර වෙනවා. ඇහිම තියෙනවා. ඒ ඇහිම ආගන්තුක උපක්ලේශ නිසා අවිද්‍යා සහගත වෙලා තිබුණොත් අන්නේ සෝත විඥානයේ අවිද්‍යා සහගතයි සසර ගමට හේතු වෙන එකක් වෙනවා. මතු කරක් හටගන්න මතු සද්දයක් තියෙන පැත්තේ උපද්දවන්න හේතු වෙනවා. ඒ වගේම ගඳ සුවඳ පිළිබඳ සුගන්ධයේ පිළිබඳ ඇලුම් කරන තාක්කල් ඒ පසපස හබා යන මානසිකත්වයේ තියෙන තාක්කල් ඔබට නාහිය තරින්ද බෑ. නාහිය ඕනේ. ඒ සුවඳ ගවි වස්තු ඕනේ. ඒ දෙක පසේ ඔහු හබා යනවා. ඔය හබා යනකම් හිතට ගාන විඥානයේ අවිද්‍යා සහගතයි. ධාන විඥානයේ විපාක විඥානයේ අවිද්‍යාව සහගත නිසා සංකාර වලට බැහැගෙන තියෙනවා. එහෙනම් අපිට ධාන විඥානය දුරු කරගන්න ඕනේ අවිද්‍යාව සහගත බව. අවිද්‍යාව සහගත බවෙ මෙදුනොත් සසර ගමනට හේතු වෙන විඥාන අවිද්‍යාවේ විඥාන නිරෝධයි. විපාක විඥානයේ වශයෙන් ගඳ සුවඳ දැන එක තියෙනවා. සස දැනගත්තාම රසේ පිළිබඳ මනවත්න රසයක් දැකලා හඹා යන බලාපොරොත්තුව තියෙනවා නම් ඒ පසුපස. ඒ තාකල් වල දිවාත් අරගන්න බැහැ. ඒ රස ද්‍රව්‍ය අත්හැරගන්න බෑ. ඔව් රස ද්‍රව්‍ය හොයාගෙන දිවෙන් ඇසුරු කරන් දීපස් පස හඹා යනවා. මෙන්න අවිද්‍යා සහගත ජීවහා විඥානය. දැන් ජීවහා විඥානයේ නිකම්ම අපි කිව්වට අවිද්‍යා සහගත විඥානයෙන් පරිහරණය කරනවා අරිහත්ත්වයට පත් වෙනකන්. අන්න අරිහත්ත්වයට පත් වෙනකන් අනාගාමි බවට පත් වෙනකොට ජීවහා විඥානයේ ගන්න ප්‍රයෝජනේ අවිද්‍යා සහගතව ගන්න කාමරාග කොටස නැහැ. හද කාමයේ පස්සේ හබා යන කොටසයි නැත්. ඒ කොටස නතර වෙනවා. අරිහත් වලටපත් වුණාම සස හොයන බලාපොරොත්තු සස දැනගන්න බලාපොරොත්තුවක් නෙමෙයි මොන රහද කියලා බලාපොරොත්තු වුත් සස විදින බලාපොරොත්තු එකක් ඒක අනාගාමී ඵලෙන්න තියෙනවා. දැක්කහම මේ මොනවද මොන රහද ඕවා. ඔය බලාපොරොත්තු නැති වෙලා යනවා අරිහත් ඵලෙ. සහ විදින බලාපොරොත්තු එක රහ දැනගන්න බලාපොරොත්තු තව එකක්. දැනගන්න බලාපොරොත්තු නැති වෙන්නේ අරිහත් ඵලෙ. විදින බලාපොරොත්තු නැති වෙනවා අනාගාමී ඵලෙ. ඒ වගේම කයට තියෙන පහස දැනෙනවා. ඒ පහස පස්සේ හඹා යන අවිද්‍යාවෙන් යුක්ත වෙනකන් ඒ කාය විඥානය. කාය විඥානේ අවිද්‍යාව සහගත වෙනකම් මොකද වෙන්නේ? කය අත්හරගන්නත් බෑ. ස්පර්ශ කරන වස්තු අත්හරගන්න බෑ මේ කයයි ස්පර්ශ වස්තු වල ඇයි. දැන් මම වාගේ දෙකක් හදාගෙන ওই දෙක తీර පොඩ්ඩක් නැගිලා ඉන්නවා. අන්න අවිද්‍යාව සහගත කාය විඥානය. ඒකේ අසාරත්‍ය දැක්කොත් යම් දවසක අවිද්‍යාව සහගත බව විරුණනකොට කාය විඥානේ විපාක විඥානේ දිනන මතු සසරෙන්ද ගෙනියන්න හඹායන්න හේතුකාරකයක් මතු කයක් හදන්න හෝ ස්පර්ශ කරන වස්තු හොයායන්න හෝ තිබෙන මානසිකත්වයේ ඉවරයි. අන්න අවිද්‍යාව සහගත විඥාන නිරෝධයි. ඉතුරු වෙන විඥානේ මොකද? කාය විඥානේ විපාක විඥානේ වශයෙන් පෙර භවයෙන් හටගත්ත හේතුයි කය. ඒ කයට දැනීම තියෙනවා. ඒ කයට දැනීම තියෙනවා. දැනීම පසුපස හඹායන මානසිකත්වයේ නෑ. ඒ විඥානේ අවිද්‍යාව සකාය විඥානේ අවිද්‍යාව සහගතව තියෙනකන් තමයි හබායන බලාපොරොත්තු තියෙන ආස්වාද පස්සේ. ආස්වාද පසුපස හබායන බලාපොරොත්තු ඉවර කරන එක අරිහත්. මනස තියෙනවා දැනෙනවා. අරමුණු තියෙනවා. මනෝ ආස්වාදයන් පිළිබඳ හිතන දාකල් මතක් කර කර මතක් කර කර හිතනවා. මතක් නොකර ඉඳ බෑ. ඒ පැත්තෙම දුවනවා. තමන්ගේ ආස්වාද මානසිකත්වයන් පහර වදින එකක් ආවොත් ඒක හිත හිතා ගැටෙනවා. ඇලිමයි ගැටීමයි දෙකේ මනස දුවනවා. ඒ මොකක් නිසාද? මනෝ විඥානේ අවිද්‍යාව සහගත නිසා. මනෝ විඥානේ විපාක විඥානයක් නිසා අපිට විපාකෙ විඳින්න වෙනවා. අවිද්‍යාව සහගත හරිය නැති කර ගන්න පුළුවන් බොන්නගාගත් හරිය නිසා. යථාර්ථවත් වෙනකොට අවිද්‍යාව ඉදිරු වෙනකොට අවිද්‍යාව සහගත මනෝ විඥානේ ඉවරයි. හිත තියෙනවා, දැනෙනවා. හිතන බලාපොරොත්තුව පස්සේ යන බලාපොරොත්තුවක් නැහැ. හිතේදී පසුබස හඹා යන බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මෙන්න මෙතෙන්ට ගන්න තමන් දැනගන්නවා. නිවන සඳහා කුමක්ද කළ යුත්තේ? අවිද්‍යාවෙන් ගොඩනැගෙනා වූ යම්කිසි බලාපොරොත්තුවක් අද හඹායන බලාපොරොත්තුවක් ඇතෙන් කනින් ආසෙන් දිවෙන් කයින් මනේ. ඔන්න ඔය ටික යම් දාසක කෙලවර විච්ච දාත. ගමන ඉවරයි. ඇතෙන් කරන වැරපිල්ලක් හඹායන්නේ නැත්නම් මතු ඇහක් හදගන්න සිවිච්ච හේතුව ඉවරයි. කනේ යම් ශබ්දය පිළිබඳ හඹායන බලාපොරොත්තු ඉවර නම් මතු කනක් හදගන්න සිවිච්ච උපාදානිය ඉවරයි. ගන්ධයන් පිළිබඳ හඹායන බලාපොරොත්තු නැත්නම් ආග්ඥානේ පිළිබඳව හබායන බලාපොරොත්තු වෙන උපාදානේ හෙවත් අවිද්‍යා මානසිකත්වයේ ඉවරයි. දිව රස ප්‍රතිපල හබායන බලාපොරොත්තු නැත්නම් දිවෙන් අවිද්‍යා සහගත උපාදාන කරපු ඒ කොටස ඉවරයි. කයෙන් ආස්වාද පිළිබඳ හබායන බලාපොරොත්තු කෙලවර නම් කයක් මතු හට ගන්නවන්ට හේතු වෙන උපාදානිය කරපු කොටස ඉවරයි. මනස ධර්මයන් පිළිබඳ හබායන බලාපොරොත්තු නැත්නම් මතු මනස ගොන්නගාගෙන ධර්මයන් පිළිබඳ හබායන වැඩ පිළිවෙල අවසానයි. චන්දරාගයේ කෙලවර. එන ඇසකන දිවනාසයේ ශාරීරිය කියන මේවන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා පස්සේ යන්නේ. හදාගත මානසිකත්වේ. යථාබෝධයෙන් සංවර කරලා දැමනම් කෙලවර වුණා නම් යථාබෝධයෙන්. හබායන ගමන ඉවර නම් සසර ගමන ඉවරයි. මෙන්න අරිහත්ත්වය. මේ ඔතෙන්ද ගන්න හේතුඵල දැකලා. දැන් කවුරුවත් කියන එක අහලා හරියන්නේ නැහැ පුතුවේ ඉඳ ගන්න හොඳද? උච්චාසයන්ට අහු වෙනවද? ඔය තර්කවාදීට කියන පස්සේ අපි දන්නේ. මට පුතුවත් එකයි විවත් එකයි කියන කෙනාට සිංහාසනෙත් එකයි මහ පොළොවත් එකයි. හැබැයි එතන ආවරණ හිතට නෑ අයිය එක දන්නේ. කවුරු හරි පුටුවේ ඉඳ ගන්නකොට මගේ ලොකු කොටවර හොඳ ලොකු පුටුවක් හම්බුණා. මගේ තප්පේ දෙලේ දැන් අනිකේම එනකොට අර එන්නේ මට අභාද කරපේක. තරුපෙනේ දැන් මං මේ පුටුවේ ඉන්නවා දැක්කම. ওই જાතිය හිතේ තින්නේ කනා උච්චාසයනේ ඇසුරු කරන කෙනා අවිද්‍යාවේ. ඒකාන්තයෙන්ම බිමට බහලා අර මැස්සා පණ ඇදලා පත්තරයක් අල්ලගෙන ඉඳ වෙනවා. අර මාන්නේ වහිනවා. ඉතින් ඊයාට උච්චාසයන මහාසයන තියෙන හිතේ අතුන් නොනවා බාහිර ලෝකේ නෙමෙයි. දැන් මේවා තමයි මේ ධර්මයේ කොරසක් දැනෙන කොරසක් බාහිර ලෝකේ කැලේ විතර කල්ලුවොත් යථාර්ථය දැකෙන්නේ නැහැ මේ සුමලාවටපත් වෙන්න. උඩඟුකමයි මහාන්තත්කමයි දෙකට කියනවා උච්චාසයන මහාසයන කියලා. උඩඟුකම නිසා මහාන්තත්කම නිසා ලෝකයා යම් කිසි දෙයක් කරනවා නම් ਉਹ කොච්චර මොකේ ඉඳ ගියත් ඉන්නේ උච්චාසයනේක මහාසයන. මේක හරි ගැඹුරු තැනක්. මගේ දැකපු අත්දැකීමක් තියෙනවා ඒක දැන් වැදගත් දෙයක් නිසා කියනවා. පැදුරේ හිටිය උච්චාසයනේ දුරුවේ කියලා පෙන්නන්න වැදගත් කතාවක්. දැන් අවුරුදු 20 ගානක ඉඳලා වෙච්ච සිද්ධිය. අවුරුදු 8ක විතර ගෑන් ළමෙක් එක්කාව යාගේ අම්මයි තාත්තයි මේ ඉස්සන්න තමයි එක්කාව මේ ඉස්සන්න කියන්නේ මේ මෙතන නෙමෙයි මේ බිම් ප්‍රදේශයේ අවුරුදු 20ක ඉඳලා තිබුණ ගෙදර. ඒ කාලේ මේ සිද්ධිය ආවට පස්සේ මට පේනවා විස්තරය. එක්තරා ධර්මදේශනාවක් වශයෙන් ආපු පිළිසලත් එක්ලා එක කළා. දැන් මේ ළමයා එක ඇදිලා ඉන්නා මේ ළමයාගේ අසනීපය බලන්න. දැන් මේ අසනීපය කියන්නේ නැතුව වෙන ක්‍රමයක් මේකට කිව්වා. දැන්ට බව ගණනකට ඉතෙල්ලා එක්තරා උපාසක මහත්තයෙක්ට ලෞතර බුදුබව පතන. දැන් මේ උපාසක මහත්තයා අනුසාධපුර පැත්තේ ඉඳලා තියෙනවා. මේ පෙර සිද්ධියක්. එහෙම ඉඳලා උපාසක මහත්තයා වැඩ කරන්නේ මේ අනුසාධපුරයට ගිය පස්සේ එක්තරා ගම්මානයක ඉඳලා. මේ ගම්මානයේ ඉඳලා හිටන් මොකද කරන්නේ මේ උපාසක මහත්තයා හාමුදුරන්ගේ එක්ක හරි එකතු. විශේෂත්වයෙන් දින හාමුදුරන්ගේ ප්‍රසාදය ලබා ගන්න හරි කැමතියි. මොකද ලාභ කීර්ති ප්‍රශංසා ලෝකයෙන් කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු. එයත් බුදුබව පතන කෙනෙක්. පන්සලේ ලොකුම උපාසක මහත්තයා. දැන් මේ උපාසක මහත්තයා දානි කියනකොට එක දෙයක් වෙනවා. මොකද අනික් කට්ටිය දානි කියනවා වගේ නෙමෙයි යාර පිළිසෙන්න ඕනේ. මෙයා මහා උපාසක නිසා අර පොඩි පොඩි උපාසකවරු හැලේ ඉන්න ඕනේ පෙරහැරේ. මෙයා මොකද කරන්නේ? අර ලොකු පෙට්ටියක බත් එකක් හදාගෙන සුදු රෙද්දකින් ඕක වහලා සුදු රෙද්දක් ඔළුවේ තියාගෙන ඉහෙ තියන් ඉස්සර වෙනවා. අනික් කටි ඒ ගැලපෙන ලොකු ලොකු ඒ මැත්තේ මෙයාට හිතවත් උපාසකවරු තමයි ව්‍යංජන ඔක්කොම අරගෙන පිටි වශයෙන් ඉන්නේ. ඒ හාමුදුරන්ට ගෙනියන්නේ ලොරුවි බත්. හැබැයි හාමුදුරුව හරියට ප්‍රශංසා කරනවා. මෙයාගේ දානෙ. කවුරුවත් දන්නේ නැහැ මොකද මේ හේතුව කියලා. කොහොම හරි උපාසක මහත්තයෙක් දාන කියනකොට පාය පැකිල්ල වැටුණා. බත් පෙට්ටිය හැලවෙන විතර හැමතැනම රෝල් වෙවි යනවා. දැන් මේක දැකලා මොකද කරන්නේ? මෙච්චර කල් අකුර රැවට්ටුව එකා කියලා අපහාස කරන්න බයින්ඩ පටන් ගත්තා. මේක විතර සම්පතම් බාරන් ගිහලා ඉතින් හාමුදුරන්ට දෙනවා. හාමුදුරුවෝ විවරණා කරන්නේ මොකද දාන්නේ මේක තමයි කියලා කියන්න පටන් ගත්තා. දැන් මේ සිද්ධිය මොකද කරන්නේ? මිනිහා ගමේ ඉඳ බෑ. මිනිහා ගමෙන් පැනලා අනුරාධපුරයට ගියා. මේ මහ උපාසක මහත්තයා අනුරාධපුරයට ගිහලා එහෙත් අර මාන්නේ ඇරුන්නේ. එයා හදාගත්ත පුංචි වැදුරක්. අනිකායට බණ කියන්නේ එහෙම හරි කැමති. මේ වැදුරේ හතර කොනේ නෙළුම් මල් හතරක් දාලා විලා මොකද හතා වැදුරක්. මද මහ නෙළුම් මලක් හදලා. ඕකේ තමයි මෙයා ඉඳගන්නේ ගිහින්. දැන් මේ වැදුර ගත්තාම ශික්ෂා පද යනවා නම් ඉතින් වැදුර කිසිම දෙයකින් ශික්ෂාවට උච්චාසන මහසානිය වෙන් වෙච්ච එක. හැබැයි මේ වැදුරේ මොකද්ද වෙලා තියෙන්නේ? විශේෂ වැදුරක් හදාගෙන අනිකායට වඩා. නෙළුම් මල් දාලා නෙළුම් මල උඩ තමයි මේ පාසක මහත්තයා ඉන්නේ. අනිකායට වණ කියන්නේ. මේව හදාගෙන. දැන් දන්නේ නැහැ මේ උච්චාසනයක් කියලා දින නැහැ. මහාසනයක් කරගෙන තියනේ. වැදුර තමයි. මැස්සත් පණ ඇතිරිය පත් වෙලා කැසළු කරනකොට ශික්ෂාපදින් නම් මේරිය. හැබැයි උච්චාසනයේ මෙයාගේ හිතේ තියුණාද නැද්ද කියලා දැන් බලාගෙන යන්න ඕනේ. දිනකල පේන දිනක ඈතින් නිදහස් තැනක වැදුරක් දාගෙන අන්තහතුරිකින් වාඩි වෙලා මෙයා ඉන්නවා භාවනාවේ. ලෝකෙට පේන්නේ. මේ ලයිද මොකද කියන්නේ? තවත් ගියේ එක්තරා කාන්තාවක්. පුංචි දරුවෙකුට කිරි දෙන්න මේ විදිහක් නැහැ දිනක ඉදිරි. වටේට බැලුවම මේ වයසක මිනිස්සේ අපේ ආතාවාගෙන කවක් නැන්නේ කියලා මම කරන්නේ ගිහිලා ඉතින්. ඉතින් සීයේ මට පොඩ්ඩක් මේ ළමයාට කිරි දෙන්න පැදුර පොඩ්ඩක් ඔය අකුලගෙන ඉතින් හදි දිගටිනවා. බොහෝම කුපිත වුණා. මගේ තත්ත්වය දන්නවද? උඹ කිරි දෙන්න මගේ පැදුර ඉඳගන්නේ? මේක පොඩි පැදුරක් කියලා උඹ හිතා ඉන්නේ. කියලා බොහෝම දහලිය හලිය 1000න් අලිය පැදුර පැදුර මොකද කරන්නේ? වකුඩු කරලා ඉතින් ගුලි කරගෙන කිහිලේ ගහගෙන යන්න ලැහැත් තියෙනකොට එහෙම වල. අර 1000ත් එකලම් කපු හිර වුණා. හිර වෙලා මල. එදා කිහිල්ලේ ගහගත්ත වැදුර ඇතුළටම ගිහිල්ලා මේ දරුවගේ පෙනහල්ලට ගිහින් තියෙන එක තමයි කිව්වේ. අද පෙනහල්ලේ හිරක් කිව්වා. කියුණාට පස්සේ මටත් මතක් වෙන්නේ පිටතර බැරෑරුම් කතාවද මම එකපාර කිව්වේ. දැන් මේක මෙහෙම කියව ගාම මට දැන් කියුණාට පස්සේ කියාගෙන ගියා. කියුණාට පස්සේ මට මතක් වුණා හරි වැඩි. දැන් අපි අම්මා තාත්තා එක්කලා මේ ළමයා මොනවද එක්කවද ඔළුව හැප්පමක් හෙදෙල එක්කවද දන්නේ නැහැ. වෙන අමාරුවට එක්කවද දන්නේ නැහැ. මම මේ කියපු කතාව බලනකොට මහා භයානක රෝගයක්. මම ඒ කියුණාට පස්සේ මට කරන්න දෙයක් නෑ. පස්සේ මාර අම්මාරයි තාත්තාරයි කිව්වා මහත්තයා මම මේ කිව්වට එකපාර කලබල වෙන්න එපා. දැන් මට වෙන කියන්න දෙයක් නෑ. මේ ළමයා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න පපුවේ මොකද අමාරුවක් තියෙනවද කියලා. ඒ වගේ අනේ මහත්තයා පරීක්ෂා කරන්න දෙන්නේ. පරීක්ෂා කරලා තමයි මේ ආරංචියලා ආවේ. ළමයා පපුවේ හිලා කියලා කිව්වා දොස්තරට. දැන් කතා ඉක්විලා ඉවරයි. අර හිරම සෙනගට ඔපටම ඉහි අතක තියාගත්තා මේ සිද්ධිය දැකලා. දැන් හේතුව දැක්ක නේද? අන්න පපුවේ හිලක් ආපු හේතු. ගෑන් ළමයේ පිටේ හේතු. ලෝකේ අරවත්තලා අර ගත්ත ගති ලක්ෂණය ඒ වගේම අර මේ බයක් ලැජ්ජාවක් තියෙන නිසා වැඩි හිටියෙක් නිසා අර කාන්තාව කිවිදෙන් දෙතෙන්ට ආවි ගැළපෙන කෙනෙක් නිසා සීයා කෙනෙක් වගේ ඉන්න හින්දා ප්‍රශ්නයක් නැති නිසා එහෙන මේ අවස්ථාවේදී ඇති වුණ සාහයත් එක්කලා ඇති වුණාම මේ ගති ලක්ෂණේ මෙයාට ගෑනු ගති ලක්ෂණ ඇති කරන්න හේතු වෙනා ගෑන් ළමෙක් කියලා උපන්නා. දැන් මේකම මම පින්නේ මොකද? අපි දකින්න ඇති පව් තියෙන හැටි ශික්ෂාපදයේ උඩින් තියෙන එකක්. අභ්‍යන්තරයේ තියෙන මහාන්තාත්තක උඩඟුකම තව එකක්. නෑ උඩඟුකමයි මහාන්තාත්තකමයි තියාගෙන පැදුරේ ඉඳගත්තත් වැඩක් නෑ. උච්චාසයන මහාසයනේ වෙන් වෙන්න බෑ. සතරම් පුටු ඉඳගත්තත් කමක් නෑ. උඩඟුකම මහාන්තාත්තකම නැති කෙනාට උච්චාසයන මහාසයන නෑ. එහෙනම් ඇති එකනට මොකද ශික්ෂාපද? තියෙන එක නාලිද හරගන්න. මේ මෙයා දකින්න ඇති කට්ටිය හාවතුරු ඉන්නේ උඩ ඉන්න හොඳ නැහැනේ. මැස්සක තන ඇතිරි එකද ඉන්නේ. මොන රහතන් වහන්සේගේ මැස්සයි තන ඇතිරියයි පත් කරලා හැදින නිහතමානීකම නිසා. උඩපොයි මහත්වතකයන් උන්වහන්සේ නැති නිසා උන්වහන්සේ කොතරම්ද එක. මැස්සක තන ඇතිරි එක පත් කරලා ඉඳ ගන්නවා නම් ජාම් ජීවිතයක් උන්වහන්සේ හතරම් පුටුවේ ඉඳ ගත්තත් ජීවිතේ ඉතරමයි. මෙන්න මේ නිසා උන්වහන්සේ ස්වභාවයෙන්ම මැස්සක තන ඇතිරි එක පත් කරලා ඉඳ ගත්තා හා සමාන කෙනෙක්. ඉතින් අපි ඔය කතාව කියනකොට අර මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සූරතන වාඩි වෙන්න ගියාම සිංහාසනේ වාඩි වුණා. ධර්මාශෝක රජුරවන්ට බණ කියන්නේ. හැබැයි උච්චාසයන මහාසයන ඉපාසියා තියෙන ශික්ෂාපද දෙනුව බලුවත් එහෙම සිංහාසනේ වාඩි වෙන්න කොහොමවත් උන්වහන්සේට හේතු නැහැ. එනකොට බොරුවක් කියනවාද මොකද්ද කියන්නේ? උන්වහන්සේ හරි හත්තේටපත් වෙලා හතරක් දෙහිදියා. උන්වහන්සේ සිංහාසනේ දෙකයි විවත් එකයි කොතනත් එකයි. ඒ නිසා තමයි උන්වහන්සේ ස්වභාවය ඒකයි. සිංහාසනේ ඉන්නත් නැසක් වාඩි උන්වහන්සේ. සානෛත්‍රියපත් කරක් වාගේ. ඒක දාලා තියෙන එක කුසෙන් කරලා මොන જાතියේ තියුණත් උන්වහන්සේ පත් කර කොටා ඒක අමුත්තක් නෑ. මේකයි රහතන් වහන්සේගේ මානසිකත්වය ඒක කරා. බාහිර ලෝකයේ ක්‍රියාකාරත්වයෙන් පෙන්න ක්‍රියාව වෙන එක. මේ ක්‍රියාවෙන් බාහිර ලෝකයේ කියන ක්‍රියාව දිත්ත මංගල සුත මංගල වලට වැටෙනවා. දැකපුදී ආහුදී තුලින් මංගල කරුණු විග්‍රහ කරන්න යනවා. ප්‍රඥාව තුලින් දැනගෙන යථාබෝධිය ලබා ගන්න ඕනේ ඔතෙන් තියෙනවා. මේ වා වරද්දගත්තාම උඹ දෙනේක අමාරු වෙනවා. තේරුම් ගන්න බැරුව. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ හේතුඵල ධර්ම තේරුම් ගන්න ඕනේ. පොත්වල වහල් වෙලා හෝ පොතකට සීමා කරගත්ත මානසිකත්වයෙන් ඇත්ත දකින්නද? හැමෙලින් මේ රාගයේට, ද්වේෂයේට, මෝහයේට අයිති වෙන දේවල් තමයි උඩඟුකම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, වෛරයේ, මාන්නේ, පලිගැනීම මේ සියල්ලම. මුල රාග, ද්වේෂ, මෝහ කියන තුන. ඕකට අලංගුලා තියෙනවා. ඔයින් පිටතර කිසිම දූෂිතාවයක මානසිකත්වයක් පෙන්වන්නේ තව ලකුණු නැහැ. ඔය මුල් තුන. ලෝභ මූල, දේශ මූල, මෝහ මූල. එහෙනම් රාග මූල, දේශ මූල, මෝහ මූල. ඔතන ගත්තාම. සසර ගමනටම හේතු වෙන සියලුම කාරණා ඕමයේ මුල් තුනේ පිහිලා තියෙනවා. රාග මූලයක්, ද්වේෂයේ මූලයක්, මෝහයේ මූලයක්. රාගක්ෂයකල රාගක්ෂය නිබ්බාණං, ද්වේෂයකල ද්වේෂක්ෂය නිබ්බාණං, මෝහයකල මෝහක්ෂය නිබ්බාණං. යම් කෙනෙක් රාගයේ ක්ෂය කළා නම් ඔහුට ද්වේෂයේ ක්ෂය වෙනවා, මෝහයක් ක්ෂය වෙනවා. යම් කෙනෙක් ද්වේෂයේ ක්ෂය වුණා නම් ඔහුට රාගයක් ක්ෂය වෙනවා, මෝහයක් ක්ෂය වෙනවා. යම් කෙනෙක් ළඟ මෝහයේ ක්ෂය වුණා නම් ඔහුට රාගයක් ක්ෂය වෙනවා, ද්වේෂයක් ක්ෂය වෙනවා, එකක් ක්ෂය වුණා තනි කටිව. මේ ධර්මය අපාරයි. එතන යමෙක් රාගයේ ක්ෂය කරන මාර්ගය අනුගමනය කළොත් ඔහුගේ ද්වේෂක් ක්ෂය මෝහක් ක්ෂය කියනවා. ද්වේෂයේ ක්ෂය කරන මාර්ගය අනුගමනය කළා මිත්‍රදී මාර්ය මෛත්‍රිය ගත්තොත් ඒ තුලින් ද්වේෂක් ක්ෂය වෙන රාගක් ක්ෂය වෙනවා, මෝහක් ක්ෂය වෙනවා. විදර්ශනා ඥානය මුල් කරගෙන මෝහයේ ක්ෂය කරගත්තොත් ඔහුගේ රාගක් ක්ෂය වෙනවා, ද්වේෂක් ක්ෂය වෙනවා. මෙන්න මේක යම් දවසක තේරුම් ගත්තට පස්සේ ඔහුට කෙලවරටම දැකලා ඉවරයි. අරිහත්ය කියන්නේ මෙන්න මෙච්චරයි. මෙන් එහාට කරන්න දෙයක් නැහැ. දැන් මට කරගන්න තියෙන ඔන්න ඔතන තියෙන කඩේතු විගය දැනගත්තට පස්සේ කියන ධර්ම දහම් ඇස පහළ වෙලා ධර්මඥානෙ පහළ වෙලා දැන් ඔහුට ධර්මයේ පේනවනේ අනුගමනය කරමින් විනය තුනේ හික්මිලා යනවා. මොන මොකද්ද විනය? රාග විනය, දේශ විනය, මෝහ විනය කියන එකයි විනය කියන්නේ. ওই විනයට හරක් කපපු, ওই විනය අනුගමනය කරන්න නොදී විවිධාකාර කම්කටොළු පැවැත් වූ භික්ෂූන්ට බුදුරන් වහන්සේ දේශනා කරපුවා තමයි 227ක් ශික්ෂා කියන්නේ. විනය පිටකයේ කියන්නේ ඒක. කොයි කර කර සමා කරන්නේ කියන ඒවා. ඒ වෙච්ච වැරදි. විනය කියලා කියන්නේ ඒවා නෙමෙයි. රාග විනය, දේශ විනය, මෝහ විනය, විනය තුනයි තියෙන්නේ. ඔය තුන විනය කළොත් සූත්‍රයත් එතන නැගිලා තියෙන ධර්මයේ අනුගමනය කළොත් අභිධර්මයේ හේවත් අධ්‍යාන්තයේ තියෙන යථාර්ථයේ නිවන මත වෙනවා. එහෙනම් එතන තියෙනවා ත්‍රිපිටකය. ත්‍රිවිද්‍ය. ත්‍රිවිද්‍ය මත වෙනවා ත්‍රිපිටකයේම එතන තියෙනවා. ඒ 45 අවුරුද්දක දේශනා කරන ධම්ම වලට සම්මත කරගෙන තියෙනවා නම්ගම්. නම්ගොත් සම්මත කරලා ඒසා මිනිසුන් ත්‍රිපිටකය හොයාගන්න බැරි පතේට පත් වෙලා ඉන්නවා. ත්‍රිපිටක සාරි භික්ෂුව කියන කවුද කියලා හොයාගන්න බැරි වෙලා ඉන්නවා. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ ත්‍රිපිටකේ ගාන්තාරුඩ කරලා තිබුණෙත් නැහැ. ඔය විදිහට ඒකතු කරලා කැටි කරලා තිබුණෙත් නැහැ. ධර්ම සංගායනා යෝග කරලා. හැබැයි ත්‍රිපිටක ධාරී භික්ෂුන් වහන්සේලා බුදුරන් වහන්සේ පහළ වෙච්ච මුල් කාලේ සිටියේ. 45 අවුරුද්දක ධර්මයේ කැටි කරගෙන ඒක තමයි ත්‍රිපිටක ධාරී කියන්නේ ඒක ඉගෙන ගත්තා කියලා. ඊළඟ ත්‍රිපිටක ධාරී කිව්වේ විනය දැකලා මෙන්න මේකයි නිවන් දකින්න සූත්‍රය කියලා දැකලා. ඒ සූත්‍රයට ගිහිලා ඉතින් මේ බිහිකර ධර්ම අභිභාවටපත් කළා. බිහිකර ධර්මයන්ගෙන් කෙලවර වුණා. අභිධර්මයටපත් වුණා. භවය හදන ධර්මේ නැත්නම් එතන අභිධර්ම වුණා. අභිධර්ම නම් නිවන. මෙතනපත් වෙනහම ත්‍රිපිටක ධාරි. ඉතින් මේ වගේ ගැඹුරු තැන් තියෙනවා. හොයාගන්න බැරුව තේරුම් ගන්න බැරුව. ඉතින් මෙතෙන් දෙනකම් මාර්ගය හොයාගන්න එහම මාර්ගික පල ධර්මයේ හොයාගන්න. කාගෙන් අපහන දෙයක් නැහැ. මුලින් ධර්මයේ දැකලාපස්සේ යමක් යමක් ඇසුරු කරනවා රාගය හට ගන්නවාද ද්වේෂය හට ගන්නවාද මෝහය හට ගන්නවා තමන්ට තේරෙනවා තමන්ට එහෙම හට ගන්න යමක් ඇත්නම් ඒකේ ආදීනව දැකලා ඒකෙන් වෙන් වෙනවා අත්තරීමෙන් වැල්මී මිදීමේ නිවෙනේ සාතිය නිතර සීකරන වෙන ආරි මාර්ගය ඔච්චරයි කියන්නේ ඉගෙන ගන්න දෙයක් ඕකේ නේ ඔය ටික කරගෙන ගියා නම් සම්පූර්ණ ධර්මයට අනුව විනයට අනුව පුළුවන් කෙලවර කරගන්න පුළුවන් කාගේවත් ආධාරයක් නැති ඒ නිසා කිනා සෝවාන් ඵලයට පත් වෙන තැනපතම් පරතත්ත්වය රහිතයි අනුගේ ආධාරයක් ඕනේ නැහැ කියලා ඒකයි සැකයක් නැහැ බුදුරණන් වහන්සේ පැහැදිලිව දේශනා කළ තියෙන දහම පරපත්තේ රහිතයි අනුන්ගේ ආධාරයක් ඕනේ සෝවාන් එනිකන් විතරයි අවශ්‍ය දහම ඇස පහළ නැද්ද පස්සේ සමන්ත බග හොයා ගන්න පුළුවන් එහෙනම් ඔතන එක එක කෙනාගේ ගත්ත කෑලි ඒව එකක්වත් ඔතන සමාජයේ නුවන්ට ගෝචර කරගෙන මාර්ගය හොයාගෙන සාගතයේ දේශක්යේ මොහක්යේ කරගෙන කෙලවර කරුදාට කරේ සියල්ල කරලා ඉවරයි මින්මතු කරන් දෙයක් නැහැ බ්‍රහ්මචර්යා පූර්ණිය කළා සසර ගමන කෙලවරා කියලා දැනගන්න මේක තමයි හරිහත් උනා හරිගේ සුභා මේ කාටද තියෙන්නේ ඔය ක්‍රම අනුගමනය කරලා ඔය ධර්මයේ තුලින් මිදිල යන්නේ ඒකයි.
ස්වාමීනන්ද.
ඔව්.
වාග්ය දැන් වැඩිකර දුකසේ. මේ පංචේන්ද්‍රයන් තමයි අපේ චින්තනයන් ගොඩනගන්නේ.
ඔව්.
මේ චින්තනයන් ගොඩනගන්නේ චින්තනයන් අපේ ආස්වාද හා අන්දරගෙන් යුක්ත උදාහරණකට දිතුලි.
ඔව්.
චිතුරු පහ කායිකෙන් හා චිතුරු පහ ගොඩනගෙනවා.
ඔව්.
ඒක ආස්වාදයෙන් තොරව
ආදීනව දැකිනි. දැන් ඔව් මෙහෙම දෙයක් තියෙනවා. රාගයේ මුල් කරගෙන යම් චිත්ත රූපයක් හිතේ ගොඩනැගෙනවා නම් රාගක් හේ වුණාම ඒ චිත්ත රූපය ගොඩනැගෙන්නේ නැහැ. ද්වේෂක් හේ වෙනකන් යම් චිත්ත රූපයක් ද්වේෂය නිසා ගොඩනැගුණා නම් ද්වේෂක් හේ වෙච්ච කෙනාට ඒ චිත්ත රූප ගොඩනැගෙන්නේ නැහැ. ඒ සංඥා ගොඩනැගෙන්නේ නැහැ, රූප ගොඩනැගෙන්නේ නැහැ, වේදනා ගොඩනැගෙන්නේ නැහැ, ඔක්කොම ඉවරයි. පංචස්කන්ධයේ යමක් ගොඩනැගුණා නම් රාගයේ තියෙන තාක්කල් ගොඩනැගිච්චා. රාගක් හේ වුණ තැන් පටන් ගොඩනැගෙන්නේ නැහැ. ද්වේෂය නිසා නැගිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන ද්වේෂක් හේමින් පස්සේ ගොඩනැගෙන්නේ නැහැ. මෝහය නිසා නැගිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන මෝහක් හේමින් පස්සේ ගොඩනැගෙන්නේ නැහැ. එහෙනම් ඒ ටික අත්හැරනහම සතර ගමනට හේතු වෙන හරිය සියල්ල ඉවරයි. හැබැයි රූප වේදනා සංඥා සංකාර විඥාන සියල්ල අත්හැරලා නැහැ. සතර ජීවිතයේ පැවැත්මේ අවසානයේ දක්වා යමක් ඇසුරු කළ යුතුද? ඒ ටික තියෙනවා. උන්වහන්සේලා පාත්‍රය ඕනේ. දැන් පාත්‍රය ගෙනහලා තියෙනවා යම් තැනක. ඊළඟ දාසේ ආපන්න වහන්සේ ලැහැත් වෙනවා පින්ඳ පාත කරන්න යන්නේ. දැන් මනසේ පාත්‍රයේ රූපේ තිබුණ නැහැ. උන්වහන්සේට මතකයක් තියෙනවද පාත්‍රයේ අහවල් දෙනවා මන් තිබ්බේ කියේ? ආ එහෙනම් පාත්‍රයේ පිළිබඳ රූපේ චන්දරාගයේ තයිති එකක් නෙමෙයි. ඒක ඉදින්දා ජීවිතය ගත කිරීමේදී පිරුම් පානක ජීවත් වෙන්න අවශ්‍ය කරන කාරණයක් පමණයි. හිවුර තිබ්බ කොහේ හරි තියාත්ම තියෙන අමතක වුණා නම් තේරෙන්නේ මතකයි අහවත් වෙන මා සිවුර තිබ්බේ. දැන් තිබෙතේ තියෙන ආකාර සියලු රූපාකාරයන් මතක නිසා නේද එතන තිබ්බා කියලා මතක් වෙන්නේ. අන්න ඒ රූපය උන්වහන්සේගේ මනසෙත් තියෙනවා. ඒක දැනෙනවා. ඒ වේදනාවක් තියෙනවා. තිබ්බ ආකාරය පව හඳුනනවා. ඒ සංඥාවක් තියෙනවා. ඒතරේ මේක අරගෙන ඉතින් මේසිය ගත යුතුයි කියලා. යම්කි කාර්යයක් තියෙනවා සංකාර ඉවරයි කාර තියෙනවා. අභි සංකාර නැහැ.
කාය ජීවිත පස්වීම සඳහා පමණක්
තියෙනවා. අන්න හරියි. ඒක රාහේ සංකාරයේ දිනන සංකාර අභිසංකාර නැහැ අභිසංකාර නැති නිසා අභිසංකාර තියෙන අවිද්‍යාවත් ඒක අභිසංකාර ඇතනහ විතරේ ඒවා සංකාර සංකාරපත්‍ය විඥානන් තියෙනවා අභිසංකාරපත්‍ය අවිඥානන් නැහැ අවිඥානයේ තිබුණොත් කර්ම භවයේ විහිදෙනවතු ආයිති පුනර්භවයේ සඳහා සංකාර
අනිජ්ජංකාර වලට
වැටෙන්නේ අනිජ්ජ අභිසංකාර ඒක වැටෙන්නේ ඒකට නිසා ඒක අභිසංකාර වලට වැටෙන්නේ නැහැ ඒකයි කාරසිත හේවත් ක්‍රියාසිත කි. ක්‍රියාසිත ඔක්කොම වැටෙන්නේ අභිසං මේ ආනිජ අභිසංකාර වල. ඒකයි හේතුව. ඒ ටික විතරයි. එයා සියලු රූප, සියලු වේදනා, සියලු සංඥා, සියලු සංකාර, සියලු විඥාන දුරු කරන්න අවශ්‍ය නැහැ. අරිහතේටපත් වෙනවා. සියලු සංඥා දුරු කළොත් අසඤ්ඤයි. දැන් මහත්තයා හැමදාම මේ ප්‍රශ්නේ එනවා. මොකද මේ අසඤ්ඤය පිළිබඳ අහලා අහලා යම් කිසි දෙනකින්. ඔබ හිර වෙලා තියෙන නිසාමයි හැමදාම මේ පැත්තට යන කරගෙන ඉන්නේ. ප්‍රශ්නේ නැද්ද 100ක් විතර අහලා තියෙව ගැන. ආනහන ප්‍රශ්නේ මම දන්නවා මේ ඇහිලා යන්නේ පිටින්ද? රූප නැති, වේදනා නැති, සංඥා නැති, සංකාර නැති, විඥාන නැති ප්‍රයත්නක් ගැන මේ අහන්නේ. මොකද ඉගෙනගෙන තියෙන්නේ මේ જાතික කියා තියෙන කෙනෙක්ගේ. යන්තරක රූපත් නැත්නම්, වේදනාත් නැත්නම්, සංඥාත් නැත්නම්, සංකාරත් නැත්නම්, විඥානත් නැත්නම් එතනයි නිවන කිය. නිවන ස්වභාවය හරි. අන්න එතන මේ පැවැත්මේ ඉඳගෙන ඉඳින්නපත් වෙන්න බැලුවොත් ඔහු අසන්න වෙනවා. නිවනේ රූපත් නැහැ, වේදනාත් නැහැ, සංඥාත් නැහැ, සංකාරත් නැහැ, විඥානත් නැහැ. ඔතෙන්දපත් වෙන්නේ අරිහත් උන්වහන්සේ අනුපදේශයෙන් විවාන් දාපින් පස්සේ. එතනපත් වෙන තැන කියන්නේ වචනපත නැහැ. ඉකුත් පින්වන්තය බුදු පියාණන් වහන්සේලා යම් රූපයකින් පනවන්නේ පනවනක් එබඳු රූපයක් නැත්නේ. යම් වේදනාවකින් පනවන්නේ පනවනක් එබඳු වේදනාවක් නැත්නේ. යම් සංඥාවකින් පනවන්නේ පනවනක් එබඳු සංඥාවක් නැත්නේ. යම් සංඛාරයකින් පනවන්නේ පනවනක් එබඳු සංඛාරයක් නැත්නේ. යම් විඥානයකින් පනවන්නේ පනවනක් එබඳු විඥානයක් නැත්නේ. යම් ඇසකින් පනවන්නේ පනවනක් එබඳු ඇසක් නැත්නේ. යම් කනකින් පනවන්නේ පනවනක් එබඳු කනක් නැත්නේ. යම් නාසයකින් පනවන්නේ පනවනක් එබඳු නාසයක් නැත්නම් යම් දිවකින් පනවන්නේ පනවනක් එබඳු දිවක් නැත්නම් යම් කයකින් පනවන්නේ පනවනක් එබඳු කයක් නැත්නම් යම් මනකින් පනවන්නේ පනවනක් එබඳු මනක් නැත්නම් එන මොනවා පනවන්නේ අරිහත් උන්වහන්සේ පිරුණා පැවට වශයෙන් විසින්දි ඒ தත්ත්වය ගැන ඒ කියන්නේ නිසා එතන ප්‍රමාණ ඉක්මෙව්වා අප්‍රමාණත්වයට ගියා ප්‍රමාණ ඉවරයි ප්‍රමාණේ පනවන්නේ අවක් ඇතනම් ඒ පනවන්න බැහැ
තමයි අනුගන්නේ ශූන්‍යත්වය කියලා නේද
ඔව් පරම ශූන්‍යය ශූන්‍යතා වාදී එක ශූන්‍යත්‍ය තව එක පරම ශූන්‍යත්‍ය තව එක ඉතින් ඔය අනුව තේරුම් අරගන්න ඕනේ හේතුඵල හොයාගන්න ආකාරය මේ තවත් මේ දේවත්වයේ යන කරුණාකර පැහැදිලි කරලා දෙන්නේ කවිල්ලීමක් කරනවා ආර්ය මාර්ගයේ පූර්ණ කර ගැනීමට දේවත්වයේ පිළිබඳව අවබෝධය අවශ්‍යද කියන එකත් අහනවා. එසේ අවශ්‍ය නම් ඒ නිවන් මඟ යන්නෙකුට අදාළ වන්නේ කෙසේද කියලා තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. මේ දේවත්වයේ කියන එක එකක්. ඒ වගේම සුගතිගාමි දෙවියෝ කියන එක තව එකක්. අද්වතාවේ මේ ද්වයතාවය කියන වචනේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. ද්වයතාවය කියන වචනේ පෙන්නනවා මෙහෙම. දැන් එකලා වීම කියලා වචනයක් තියෙනවා. එකලා වීම කියලා කියන්නේ සමාක සම්බන්ධ වන්නා වූ තවත් මනසට යමක් නැත්නම්. එතන ද්වයතාවයක් නැහැ. දෙවැනි බවක් දෙවැන්නේ හා සම්බන්ධයක් නැහැ. ලෝකයේ රාගයේ සමග ඉන්න තාකල්ලෝ රාගයේ නැවති දෙවැන්නා හා සම්බන්ධයි. දේහයේ සමග ඉන්නකම් ඔහු දෙවන්නා සමග සම්බන්ධයි. මෙන්න මේස රාගයයි ද්වේෂයයි කියන මේ දෙන්නත් එකලා ජීවත් වෙන තාකල් අපි දෙවන්නේක හැම සම්බන්ධයි. ද්වේතාවී යුක්තයි. ද්වේතාවී අත් වෙලා එකලා වෙන්න නම් රාගක් හේවෙන්න ඕන. ද්වේෂක් හේවෙන්න ඕන. රාගක් හේවු, ද්වේෂක් හේවු, මොහක් හේවු අරිහත් උන්වහන්සේ දෙවන්නේක හා සම්බන්ධ නැහැ කියලා පත්තරයට නා එකලා වුණා කියලා කියන්නේ ඒකයි. මේ ද්වේතාවී කියන වචනේ පෙන්වන්නේ අන්න ඒකයි. එතකොට ද්වයතාවය තියෙන තාකල් අපිට නිවන පූර්ණ නැහැ. නිවන පූර්ණ කරගන්න ද්වයතාවයෙන් මිදෙන්න නැහැ. ඒ කියන්නේ ඉත දෙගිඩියා හිත කියලා අපි කියන්නේ. ඒ තාවිදියා. දෙහිත කියලා කියන්නේ. අනේ දෙහිතක් ද්වයතාවය කියන වචනේ පෙන්නන්නේ සාගී නැමැති දෙවන්නා ආරන්නේ රුක්මුල් ශුන්‍යාගාර වලට වෙලා ඉන්න. පින්දපාතීන් ජීවත් වෙන පාංශු කුල චීවර දරන භික්ෂුව ලෝකයේ හුදකලාව තනිකර වේඳ හිලියට ඔහු දෙවන්නේ සමග ඉන්නවා කියනවා. දූෂේන මනස ඔහු දෙවන්නේ සමග ඉන්නා මොකද්ද? සාග සිටිවිලි හිත හිතා ඉන්න තාකල් ඔහු දෙවන්නේ සමග ඉන්නවා. ද්වේෂ සාගතව හිත හිතා ඉන්නා නම් ඒ තාකල් කොච්චර කැලේ දණිය හිටියත් ඔහු දෙවන්නේ සමග ඉන්නවද? ද්වේෂයෙන් ඉන්නේ ඒකයි. ඒ ද්වේෂාවේ අත්හැරෙන්න ඕනේ එකලා වෙන්න. එකලා වුණා කියලා කියන්නේ සාගක් හේය කරන්න ඕනේ, ද්වේෂක් හේය කරන්න ඕනේ. මෝහක් හේය කරනහම දෙවන්නේ සමග සම්බන්ධ ඉවරයි. මෙන්න මේකයි ද්වේතාවෙන් නිදහස් වෙනවා කියන්නේ. ආර්ය මාර්ගය පරික්ෂණ කර ගැනීමට. ආද්වතාවේ පිළිබඳව අවබෝධය අවශ්‍යද? දැන් මේක නැතුව බෑ. කාගේ තියෙන බව දැක්කේ නැත්නම් කොහොමද ආර්ය මාර්ගය පූර්ණ කරගන්න කාගේ අයි කරන්නේ? මට ද්වේෂය නැගිනවා කියලා තමන් දැක්කේ නැත්නම් තමන් කොහොමද ද්වේෂය අයි කරගන්නේ? නොදැක දේ අයි කරන්නේ කොහොමද? දැක දැකම අයි කරන්න ඕන. නොදැක යන ගමන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. තමා ළඟ යම් කිසි හතර ගමට හේතු වෙන යමක් ඇද්ද? මේ ඒ දේ මේකයි කියලා දකින්න ඕන. ඒක තියෙනවා නම් තියෙනවා කියලා දකින්න ඕන. ඒක සසර ගමට හේතු වෙන ආදීන වශයෙන් දැකලා ඒක අහකල යුතුයි කියලා දකින්න ඕන. අහ කිරීම සාන්තයි ප්‍රණීතයි කියලා දැකලා ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා මේ දෙවන්නා ඉවත් කරගන්න ඕන. කාගේ හෝ ද්වේෂයේ හෝ මෝහයේ වත්නම් මේ දෙවන්නා ඉවත් කරපු දාට එකලා වුණා. එදාට නිවන. නැත්නම් නිවනට අත්‍යවශ්‍යම එක දකින්න ඕනේ. ඉතින් නිවන් මඟ යන්නේකට එහෙම අවශ්‍ය අදාළවන්නේ කිතේ ඔක තේරුණා. නිවන් මාර්ගය යන කෙනෙක් තමාට අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝපි පජානාති අධ්‍යාත්මෙහි අභ්‍යන්තරෙහි මාත කාමච්ඡන්දේ තියෙන මේ කාමච්ඡන්දේ තියෙන කියලා දැනගන්නවා නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං ප්‍රයදිවස පිළිනවා මේ අභ්‍යන්තරේ කාමච්ඡන්දයක් නැද්ද ඒ කාමච්ඡන්දේ අධ්‍යාත්මේ නැහැ කියලා දැනගන්නවා මේ මනසි කුණි සම්පජාන කරන හැටි හතර හරි වත්තානේ චතු සම්පජාන නගෙනකොට දකින්න ඕන එක ඉතින් මනස හිිනෝනි කටයුතු කරන ඔක දකින්න ඕනේ. මේ අභ්‍යන්තරේ ව්‍යාපාදයක් තියෙනවා නම් මේ අභ්‍යන්තරේ ව්‍යාපාදේ නැගිනවා කියලා දකින්න ඕනේ. අන්න දෙවැන්නා. නැත්නම් මේ අජ්ජත්තම් ව්‍යාපාදම්. මගේ ආජ්ජත්තම් ව්‍යාපාදයක් නැද්ද? ප්‍රියාකාරක් දකින්නොත් මේක නැහැ කියලා. මෙන්න මේ ආදි වශයෙන් එකින් එක නීවරණයක් මාතුල තියෙනවාද? තියෙනවා නම් දෙවැන්නේ සමග ඉන්නවා. ඒ නීවරණේ වාළඟ නැද්ද? ඒ ක්ලේශේ වාළඟ නැද්ද? දෙවැන්නේගේ මිදුණා. දෙවැන්නේගේ මිදිලා ගියාට පස්සේ දෙවැන්නා නැතිගෙන සසර ගමන ඉවරයි. සාගේ ඉවරයි, දේසේ ඉවරයි, මොහේ ඉවරයි. සාගක්කේ නිබ්බානං, දේසක්කේ නිබ්බානං, මොහක්කේ නිබ්බානං. දෙවැන්නා ඉන්න තාක් කල් අපි තුල අපි පරික්ෂා කරන්න ඕනේ. අනික් අයට මේ කරන්නත් බෑ, වතකින් කරන්නත් බෑ, උඩ පරාමාසයෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් තමා තුලම නුවණින් දැකලා. මේ හේතුයේ ඵලයේ මේ රාගේ මේක අවැඩයි. මෙන්න මේ හේතුව නැතිනම් මේක ඉන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? ඉහි ආදීනෝ බලන්න ඕනේ යථාර්ථය දකින්න ඕනේ. යථාර්ථය දැක්කහම කොයි වෙලාවක රාගය හොඳයි කියලා යථාර්ථයක් එන්නේ නැහැ. ඒක හිස් දෙයක් බවටම යථාර්ථය එන්නේ. නිමිති නොකල යුතු දෙයක් හැටියෙ. අප්‍රණීත හැටියෙ. දකින්න ශුන්්‍යත වශයෙන් අනිබ්බිත වශයෙන් අප්‍රණීත වශයෙන් දැකලා නිවන අවබෝධ කරනවා. ඒක ශුන්්‍යතාවෙන් දකින්න ඕනේ. රාගයේ ශුන්්‍යතාවෙන් දකින්න ඕනේ. නිමිති ගන්න වටිනාදයක් නෙමෙයි කියලා දකින්න ඕනේ. ප්‍රණීතයි කියන නිගමනය කරන සූසු දෙයක් නෙමෙයි කියලා දකින්න මේක ඒකාන්තයෙන් දකින්න විද්‍යාවේ දකින්න ඔය ටිකම. ඔක තමයි නිවන් දකින්න ක්‍රම තුන. ඉතින් එතන ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියන මේ තුනේ තමයි නිවන් අවබෝධ කරන්නේ. මේ තවත් එයාගේ මේ ප්‍රශ්නයක් තියෙනවා මේ මහා වග්ගපාලී බුදුරජාන් වහන්සේ පිළිවන් සදාහන් වෙන තැනක කිරිපිඩි දානේ දුන්න තැන පටන් ඇසත මේ බෝධි මූලයේට ආපු තැන බුද්ධත්වයේ ලැබීම එයාගේ පළවෙනි සතිය ඇසත සුගමුල වැල හිටපු හැටි එයාගෙම ඉන්නගිට අජපාල නුගරුව මුල්ට ගිය හැටි මුතලින්ද කතා මේ ආදි වශයෙන් කතා කීපයක් තියෙනවා මේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි සති පිළිබඳව. එතකොට සදාහනක් නැහැ කියලා පෙන්නනවා එතන. දැන් මෙතන දකින්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ මහා වග්ග පාළියේ පෙන්නපු තැන්වලදී ඒකට අදාළවන්නා ටික එතන පෙන්නන්නේ. දැන් එක තැනක එක දිගටම වැලටම මේක පෙන්විය යුතුයි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි තන මෙහෙම දෙයක් යම්කිසි කෙනෙකුට කෙනෙක්ගේ ජීවිතයක අපි එක දෙයක් ගැන එක පැත්තක් ගැන අපි විමර්ශනය කරනවා එක පැත්තක් ගැන කියනවා. ඒ පැත්ත ගැන කතා කරනකොට ඒ පැත්තට අදාළ දේවල් අපි එතන කතා කරන්නේ. ඔහුගේ මුළු ජීවිත කාලයම කොටස් හිතේ දාන්නේ. තව යම් පැත්තක් ගැන විග්‍රහ කරනකොට ඒ පැත්තට අනුකූල දේවල් එතන කතා කරනවා. මුළු ජීවිත කාලයම එතන කතා කරන්නේ නැහැ. මෙයාගේ මේ මහා වර්ග පාළිය ආදී මේ පොත් වලින් පෙන්නලා තියෙනවා. විශේෂ කොටස් ටික තියෙනවා. මහා වර්ග පෙළ මහා වර්ගය කියලා කියනකොට උතර පේනවා. විශේෂ විශේෂ කොටස් ටික විතරක් අලං කරපු බව. මහා වර්ග පාළිය කියන්නේ ඒකයි. මහා කොටස් ටික අලං කරපු පෙළ. මේ පොඩි කොටස් කොයින්ද ඒක? ඉතින් අපි අහනවා ඒකේ නැන්නේ මේ පොඩි කොටස් ටික. මාතෘකාව ගන්නකොට පේනවා මේ මහා දෙකේ තියෙන මොනවද? ලොකු ලොකු කොටස් ටික ලොකු ලොකු වෙච්ච ප්‍රාණ සිද්ධි ටික විතරක් ඒකේ තියෙනවා. ඒ ඊට අමතරව වෙච්ච පොඩි පොඩි සිද්ධි මහා ප්‍රස අද්දක් කරන එකේ අතුලක් කරන්නේ නැහැ. එතන ඒක ගන්නේ ඊට අනුකූල උපතක. මේ වගේ අවස්ථාවල් තියෙනවා මේ ධර්මයේ විග්‍රහ කරනකොට ධර්මයට අවශ්‍ය කරන දේවල්. දැන් දීඝනිකාය අවශ්‍ය වෙනව කොටක් තියෙනවා ශ්‍රද්ධාධිකයට පැහැදීමට අවශ්‍ය වෙන දහම් කොටස් තියෙනවා. ඒකේ තියෙන මේ කොටස් ටිකයි. මජ්ක්‍ධිමනිකාය තියෙනවා තව විදිහක්. ඒකේ තියෙන්නේ මධ්‍යම මට්ටමේ ඥාන ශක්තියක් ඇති කෙනෙකුට නිවන් දැකීමට අවශ්‍ය කොටස්. ශ්‍රද්ධාධික වීර්යාධික පුද්ගලයෝ. දැන් ප්‍රඥාධික පුද්ගලින්ද දහම් දකින්න අවශ්‍ය ඉතාලම කෙටි කොටස් තියෙන මාතෘකාව විතරයි ඕනේ. ඒව අරකට ගැප් කරන්නේ නැහැ. උසස්ම අංග අංගුත්තර කියන්නේ. ඒ අංගයන්ගේ උත්තරම කොටස. උත්තරීතර අංගයන් යම් තැනක සදා වෙනවද? ඒවා දින අංගුත්තරනිකායි. ඒ වගේම මුළු දහම් කොටසක් පටන් ගත්ත තැන් පටන් නිවන දක්වා කැටි කරපු දහම් කොටස් තියෙනවා සංයුත්තනිකායි. අ ප්‍රඥාවන්තයට අවශ්‍ය කරන්නා වූ මාතෘකාව වශයෙන් දුන්නා මහා විස්තර කරලා වන්දන නුවණ තියෙනයිද? අවශ්‍යය තියෙනවා කුද්දකනිකායි. ඉතින් එකනිකායක එක වැල දිගටම සියලු බුද්ධ චරිත වූ ඔය සිද්ධි සම්බන්ධ වෙන්නේ නැත්තේ නෝකයි. ඉතින් මේක තේරුම් ගන්න බැරි අය මොකද කරන්නේ? අර එක පොත බලලා මුළු බුද්ධ චරිතේ එක රටාවට එක වැලට එකේ තියනවාද කියලා බලන්න. මේකයි සිද්ධ වෙන්නේ. දැන් මහා වර්ග පාළීට අවශ්‍ය වෙන්නේ විශේෂම කොටස් ටිකක්. ලොකුවට විග්‍රහ වෙන හොඳට දැනෙන පිටේ දෙවිත විශේෂ අවස්ථා. ඒ අවස්ථා ඒකේ තියෙනවා. එතකොට විග්‍රහ කරන්න පුළුවන් විශේෂ දේවල්. දැන් අනිමිෂ දෙතියන්තං අනිමිෂා. දැන් දෙවෙනි එක නැහැ. අනිමිෂ පූජාව අනිමිෂ රෝචනය කියන එක මහා වගේ නැහැ. එතන ඒක මොකද්ද? උන්වහන්සේ හිත හිත ඉරිපු එක උන්වහන්සේ ක්ෂණයකින් හිටපු හිතවිලි ධාරාව මිසක්. විග්‍රහ කරන්න එකක් තියනවාද ඒක? ඒක කොහොමද විග්‍රහ කරන්නේ? සාරවත්ත්ව වෝතර දහම උන්වහන්සේ ඇසරේන බලා හිටියා කියලා කියන්නේ පටන් ගත්තේ පස්සේ බෝධි දිහා බලා හිටියා කියලා. නිමේෂයක් නැතුව බැලුවා කියන එකයි අනිමිෂ ලෝචනය කියන්නේ. මොකද නිමේෂේ එක අද්දවක්වත් අත්හරින්න නැතුව අද්දයෙන් අද්දයට අද්දයෙන් අද්දයට එකින් එක බලාගෙන බලාගෙන ගියා. කවද්ද මේ බුදු බවට ආරම්භ කළේ? කොතනින්ද පටන් ගත්තේ? මුල මොකද්ද? මෙන්න මේ බලාගෙන යෑම තමයි අනිමිෂ ලෝචනය කියන්නේ. බෝධිය දිහා ඇස්පීරු කරලා බලා හිටියා කියලා තමයි පස්සේ ලියාගත්ත පොත්වල අටුවාලිය. ආපහු ඇවිල්ලා බලාගෙන හිටපු එකක් නෙමෙයි මේ පෙන්වන්නේ. මේ හිටවන් ඒ සමාපත්තියේ ඉඳලා ඵල සමාපත්තියේ සතියක් ඉඳලා ඊළඟ සතියේදී උන්වහන්සේ බැලුවේ පළවෙනිම ඔන්න ඔය ටික. මං අද පටන් ගත දෙන්නේ අනිමිෂ නිමේෂය කියන එකයි. නිමිත නෙමෙයි අනිමිත නෙමෙයි අනිමිෂ නිමේෂ කියන එකයි. නිවේෂය කියන්නේ මොහොතක්වත් කියන එකයි. අනිමිෂ කියන්නේ නිමේෂයක් නැහැ. ලෝචනය කරගෙන බැලුවා. ඒ කියන්නේ එක අධ්‍යයාවක්වත් එක අවස්ථාවකවත් අත්හරින්න නැතුව කරගෙන ගිය පරම්පරාව මහ බුද්ධඥානෙ අසීමිත ඥානය. අනාවරණ ඥානය. ඒක අධ්‍යය බලපුවාම ඒ අධ්‍යයවේ කරපු හැම ක්‍රියාවක් ගන්නෙම පටන් ගන්න පටන් උඩට බලාගෙන බලාගෙන ගියේ. දැන් මේ ලයි මම අහවල් දවසේ මම මෙච්චර කාලයක් ජීවත් වුණා. අවුරුදු 50 අහවල් මාසේ අහවල් දවසේ අහවල් වෙලාවේ මම බත් කතා හිටියා. එතන ඉඳි ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලා ඉඳගෙන හිටියා පුටුවක. ඒ වගේ එකින් එකක් තේනවා. එක ඉරියව්වකවත් අරින්න නැතුව ඔහොම බලාගෙන බලාගෙන අතීතයට ගියේ වේගය. දින 7ක් තුළ උන්වහන්සේ බලාගෙන ගියා පටන් ගත්ත දැන්ට එකම මහා බුද්ධඥානෙ. අනාවරණ ඥානෙ. මෙන්න මේ බලාපොරොත්තු කියන අනිමිෂ ලෝජනය කළා. මේකෙන් ලෝකයේ බුදුරන් අහසේ දුන්න ආදර්ශය මොකක්ද? ගහදියා බලා හිටපුවා ගහ මිනිසු තර්ක කරනවා. පිට දීපු ගහට ওই තරම් බලා ඉඳ ගෞරව කළාන. ඉඳගත් ආසෙල්ල එක මොහොතක්ව ගෞරව කළාද කියලා අහන. කාරණේ ඇත්තනේ. කරගුණ සලකන ගහදියා බලා ඉන්න පිට දුන ගහට ඔච්චර සලකන ඉඳගත් ආසෙල්ල කොච්චර සලකුවද කියලා අහන. ඉතින් ඊට පස්සේ සමහර කොටසක් ඉන්නවා. ඔවර පහර ගහන්නම හැදිච්ච කොටස. විතණ්ඩ වාදී මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ බහන අහනවා. අවහම කිය ඕකද අපිට කියා තියෙන්නේ. ඉතින් අන්තිමට කියනවා ඉතින් ඔය කාරණේ හරි අම්මට සාහසල් කඩන්න නැහැ ගෑනිට හලකපුවාම හරි මිදි බුදුහාඳුරු උත්තර දෙවිලා තියෙනවානේ. ඇයි ඉඳගත මූලික ආසෙන්ද හලකන්න ඕනේ නැහැ පිට දීපේකට හලකුවා. එහෙනම් ඔබ අම්මට සාහසල් කඩන්න නැහැ ගෑනිට හලකව. බුදුහාඳුරු ආදාහ දෙන්න ගන්න. කියන්න බුලුවා. ඔය જાතියා කියන්න වෙනවා ඉතින් මොකද තර්කේ අපිට දීලා තියෙන ප්‍රශ්නේ උත්තරේ වැරදි නම් අපිට නොඒක ආකාරයෙන් හැපෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට උත්තර දෙන්න ඒවා නැතුව යනවා. නම් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා වැඩුවේ මොකක්ද? Tamanṭa උදව්වක් කළා නම් උපකාරයක් කළා නම් ප්‍රතිඵල ලැබුවට පස්සේ අන්නේ කමද කරන්න දෙපා. මතක් කරලා බලපන් කවුද ඔතේට ආයේ කොහොමද? කවුද උදව් කළේ? කාටද උදව් වෙන්නේ පිටුනේ? මොනවද දීලා තියෙන පොරොන්දු? මෙන්න මේ ඔක්කොම බලාගන්න ඉස්සෙල්ලා. සත්‍ය ලැබුණාට පස්සේ උද්දාම වෙන්නේ නැතුව මුලදී උදව් කරපුවා හොඳට බලපන්. මුලත්ම ඵලයක්. කල්පනා කළා කෘතෝපකාර සලකන්න තේරුම් ගන්න. මෙන්න බුදුරජාණන් වහන්සේ කෘතෝපකාරය සැලකුවා නෝතනි. දැන් මම කාටද පොරොන්දු වෙන්නේ? කවුද මට ප්‍රතිඥා දීලා තියෙන්නේ? කවුද මට උදව් කරලා තියෙන්නේ? ඒ අය කොහෙද ඉන්නේ? මං එයාට පිළිසරණක් වෙන්න ඕනේ. උදව්වක් අරගෙන මගාරණේක ගැලපෙන්නේ නැහැ. මම ලෞත්‍රා බුද්ධත්වයට පත් වුණා නම් මේ උත්තරීතරත්වයට පත් වුණේ. ඒ සියල්ලන්ගේම සහයෝගය ඇති. එහෙම ආපු ගමන. එහෙනම් ඒ ගමනේදී මම මගාරින්න පුළුවන් වෙලාවක් නෙ ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඕක බලන්නේ. මෙන්න මේක තමයි බුද්ධාන්හදේ ප්‍රතෝපකාර ඵලකන ගුණය ඉස්සෙල්ලාම බැලුවේ. දැන් මේක තමයි මේ අනිමිස ලෝචන පූජාව කියනකොට සිද්ධ වුණ සිද්ධි. දැන් ලෝකයේ විස්තර කරන්න පුළුවන් බාහිර ලෝකයේ පේන ඇති පෙන්වන්න පුළුවන් ඒවා එකක්. ඔක ප්‍රඥා අධහම. අනිමිස ලෝචන පූජාව විග්‍රහ කරන්න පෙන්න පුතත්ය නැති නිසා. ওই ටික බෑ මුදලින්දලා රාජා හිරුවේ පෙන්වන්න පුළුවන්. ඒක ඇඟ විලාගෙන හිටමු. හත් දවස් හතේදී නායක කරපු වැඩ. නාග ලෝකය. ඔක බාහිර ලෝකයට පෙන්වන්න පුළුවන් දර්ශනයට පෙන්වන්න පුළුවන් දෙයක් නිසා. ඒකට අහු වෙනවා. අන්න ඒ වගේ සියුම් දහම් ගැන කල්පනා කරපුවම මහා වග්ගයට ගන්නද? මහා වග්ගයට අරගන්නේ ඒකට ගැලපෙන විශේෂ දහම් විද්‍යාමාන කරන්න පුළුවන් විස්තර. බාහිර ලෝකේ වෙච්ච සිද්ධි, වෙච්ච ක්‍රියාකාරකම්. මේ වගේ දේවල් මුල් කරගත කටයුතු තමයි මහා වග්ගයේ තියෙන්නේ. ඉතින් ඒ වගේ එක එක පොත් වලින් අරගෙන එහෙම ගේනේවා තියෙනවා. ඒ වගේම තවත් සිද්ධියක් තියෙනවා. මේ වගේ විග්‍රහ නොකළත් ඒ ඥාන ශක්ති මතුවන ශ්‍රාවකයන් වහන්සේලාට ඒ ගැන හිතනකොට අතීතංශ ඥානීයට පේන්න පටන් ගන්න කොටස් තියෙනවා. ඒවා පොත්වල ලියන්න ඕනේ නැහැ. ඒවා ශ්‍රාවකයන් නිකම්ම ගෝචරයි. අවශ්‍ය වෙන්නේ ඒ ඥානීයට පත් වෙන එක විතරයි. අන්න ඒ වගේ අවස්ථාවලදී. ඒක ප්‍රශ්නයක් නෙමෙයි මුල් කාලේ. ඔය ඕන තරම් ඉන්න අය දැක්කා. ඒ ගැන හිතන්න ප්‍රශ්නයක් නැහැ. කල් යන්නේ යන්න මොකද වෙන්නේ? ඒ බඳු දකින්න පුදුලිය දුර්ලභ වෙන්න. මිනිසාවෙන් වාහනයකින් අහවල් කාලේ මොකද වුනේ? ඒ කාලේ කොහෙද හිටියේ? ඒ කාලේ වෙච්ච හිද්දි මොනවද? ආහමදුර වාහනේ දන්නවද? මම නම් ඒ ගැන කියන්නේ දන්නේ නැහැ ධර්මයේ තියෙ විහික නැහැ. හැබැයි හියු පිළිහි ව්‍යාපත් තර අය කියනවා අතීතස ජාන තියෙන කෙනෙක්ගේ ඔය කාලේ මෙන්න මෙහෙම එකක් වුණා. ඒ ලියන්න දෙයක් නැහැ ඔකම. ඔක මේ මානසිකත්වයට ආවට පස්සේ තේරුම් ගන්න පුළුවන් ඒවා. ඒ වගේ යම් කිසි ශ්‍රාවකයෙකුට ගෝචරණේ තියෙන නම් කවදා හරි ඥාන මතු කරනකොට එහි මේවත් පොත්වල හතහන් කරන්න මුල් කාලේ ඕනකමක් තිබුණේ නෑ. පහු කාලෙට යනකොට උන්වහන්සේලා දුර්ලභ වෙන්න වෙන්නේ. ඒක ප්‍රශ්නයක් පාටපත් වෙනා ලෝකයාට. ඒ නිසා සිද්ධ වුණා එළිය කරන්නේ. දැන් අපිට මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙක් ඉඩමක ඉන්නවා. දැන් ඒ ඉඩමේ එක එක නාලාව බාසුණෑල්ලා කියලා වැඩ කරව ගන්නවා, ලින්ක් අපවනවා, ඔක්කොම ಜಾති කර ගන්නවා. ඒ මිනිහට දැන් ප්‍රශ්නයක් සතහන් කරලා තියන්නේ මම ලින්ක් අපෙන් අහවල් බාසු නැහැ අහවල් ගෝලෙ ටිකයි ආවා ඒගොල්ලෝ තමයි කැපේ මෙච්චර පරිදි දුන්නා ඔක්කොම සතහන් කරන්න ඕනේ නැහැ හැබැයි ඔහොම දින නඩුවක් දානවා කවුරු හරි අයිතිවාසිකම් කියලා ඉදමන දැන් ඉඳන් ඉන්න පුද්ගලයාට කියනවා උඹ හිටපු පාට සාක්ෂි ඉදිරිපත් කරපන් දැන් සිද්ධ වෙන්නේ නැද්ද අරගොල්ලෝ හොයන් මං අහවල් කාලේ හිටපු පාට මෙන්න මේ බාසු නැහැ සාක්ෂි එයා තමයි මෙච්චර පරිදි දුන්නා මෙන්න බාසු නැහැ සාක්ෂි කියනවා එයාගේ නම ඉදිරිපත් වෙන්නේ නැව උසාවියේ මම ගේ හදන මෙන්න මේ වාසු නැහැ තමයි මෙන්න මේ ටික කලි මෙන්න මේ බඩු ගියන් දුන්නේ මෙහෙමයි මෙන්න මේ බිල් මෙන්න මේ මුදාගේ සාක්ෂි ඔය යාතිය ඕන වෙනවා පස්සේ කාලෙක අයිතිවාසිකම් ඔප්පු කරා මෙන්න මේ වගේ මේ ධර්මයේ පිළිවඳ මුල් කාලෙදී සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම හෙව්වා මිස නිවන් දකින්න ඉඳලා හෙව්වා මිස අන්නේ දහම් පිළිවඳ ලොකුට ගණ්ඩ ගියේ නැහැ කවුරුවත් ඒවා ඇත්ත ලොකු දේවල් නෙමෙයි නිසා පව කාලයක් කෙනොට මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන නිවන් දැකීම තියෙන මාර්ගයේ පැත්තකින් තියලා තර්ක වාද වලට අවශ්‍ය ඒවායි ওই චරිත කතායි ඕවා ගොඩ ගහගෙන ඕවෙන් දැනුවත් වෙන්න පටන් ගත්තා. ඔළුවේ පුරවා ගන්න පටන් ගත්තා බෞද්ධ ඉතිහාසය. ඒකෙන් බෞද්ධත්වයේ පිණිස ලාභ කිරි ප්‍රශංසා ගන්න පිරිසක් බිහි වුණා. ඔන්න ඔය කාලේ වෙනකොට තමයි ওই කාලේ ওই වකවානු වල ප්‍රශ්න ගත්තේ ඔය එකක්වත් නිවන් දකින්න ප්‍රශ්න නෙමෙයි. නිවන් දකින්න දැනගන්න ඕනේ නෑ බුදුරන් වහන්සේ පළවෙනි හැටි කොහෙද ගියේ දෙවෙනි හැටි කොහෙද ගියේ කියන නිවන් දැකීමේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලට ඒවා නෑ. හතර සතිපට්ඨානිය දැනගත්තොත් නිවන් මාර්ගයටයි. සතර සම්‍යක් ප්‍රදාන සතර ඉතිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත් බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මෙන්න මේ 37ක් ධර්ම විතරයි නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ. නිවන් දකින්න අවශ්‍යතාවයේ තියෙන පිිරිස ඒ කාලේ ওই ටික සමන්ට තේරුම් ගන්න පුළුවන් අහපුවාම තේරුම් ගන්න පුළුවන් හරිය මිසක් කවදා දේශනා කළාද කොහේ දේශනා කළාද කාට දේශනා කළාද මේ එකක්වත් අවශ්‍ය නැහැ ඒක නුවන්ට තේරෙන්නේ දහම් එනිසා ඒ දහම් තමන්ගේ නුවන් තේරුම් ගන්න පුළුවන් සම්දිත්තික දහම් අකාලික ඒහිපතියේ මේ ගුණයන්ගේ යුත්තවන කයමහා ගුණයන්ගේ යුත්තවන මේ දහම් ටික කොයි කාලේ ගිනාවද මොනපතේ දියාති වුණත් මේ කවුරු කෙනාද ඒකක්වත් අවශ්‍ය නැතිව සමන් නුවන්ට ගෝචර දහම් මෙන්න මේ ටික තමයි මුල් කාලේ ලෝක ගිනාවේ නිවන් දකින්න මිසුන් හදලා වායිකාකලේ තොය ටික කල්යන්න යන මොකද ඉන්නේ ඒකෙන් අහකට ගියාට පස්සේ මොනවා හරි කියන්න ඕනක වෙනවා අර නිවන් අවබෝධයක් නැති නිසා ඒ باندې විග්‍රහ කරන්නවත් බෑ තේරෙන්නේ නැහැ අහ බා බණ කියන්න ගියා මොනවා කියන්නද ඊටපස්සේ ඉතින් ඔන්න ඒක මතක රටක මෙහෙම කෙනෙක් හිටියා ඔන්න අහවල් කාලේ හිටපු කෙනා කියලා පටන් ගෙන ජාතක කතා ගන්න පටන් ගත්තා විස්තර කළා ඉතින් ජාතක කතා සාහිත්‍යය ලියාගත්තා කඩපාඩම් කරගත්තා දැන් ඕවතර බණ තියනවා කියලා හැබැයි කියලා කියලා අන්තිර බලනකොට අන්තිරේ ගෙදර මහා පොතක් අත එකක්වත් මතක නැත කිව්වා මහාපතල ළඟ ජාතක කියලා ඔකට කිව්වා ඒ ගැන් දෙන්නේ එකතුනවා කියවනවා 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 අන්තිර බලපුවා හරයක් ඒකවත් නෑ වැඩක් නැති වෙලා තාරන් කියවලා කියලා යන්නේ යන මෙන්න මේ જાතියව තමයි පහුවෙන කාලේ පටන් ගත්තේ සති බෝධිපාක්ෂික ධර්ම පලාතර ගත්තේ නේ එක එක විදිහේ වැල්ලාතරන් ගොතාගෙන මේවා ඉගෙනගෙන හිටපු තැන් කියේපු තැන් කරපු තැන් ඒ උලන්ගේ නම් ගොත් මේවා අරගෙන උලන් හදාගත්තේ වරගෙන තමයි බණ කියා කියන්නේ පටන් ගත්තා මේ ඔය ටික කියලා ඒ උනාට පස්සේ ඔක්කොම කළා හාතු කාර්යයන් දෙල නැතිල එක මේ මෙතේ බුදුන් පතල යන්න පටන් ගත්තේ උනේ අන්න ඊට පස්සේ ලෝකයි සිද්ධ වුණේ ඉතින් මේ එකක්වත් අපිට මේවෙන් ගන්ධහරයක් නැහැ අපිට අවශ්‍ය වෙන්නේ සති බෝධිපාක්ෂික ධර්ම නිවන් දකින්න අත්‍යවශ්‍යයි ඒ ටික පිළිබඳ හොයලා ඒ වැඩේ කරගන්නේ මේ බාහිර ශාසන ඉතිහාස කතා මල් පිපුණාද නැද්ද යනකොට මේ බුදුහාම ලංකාවට වැඩියද නැද්ද සිරිපාදේට වැඩියද නැද්ද මේ જાතිය එකක්වත් අපිට නිවන් දකින්න අවශ්‍ය නැහැ මේවා තමයි බහු කාලේ ගොතාගත්තේ මොනවා හරි කතා කරලා මේවා තමයි කිව්ව බණ අද වෙනකොටත් යන්නේ ওই බණ කතාව තමයි වෙරි හරිය මේ ඒ ටිකක් කියාගන්න බැරි නිසා දැන් ඒකලා කම්මැලි වෙනේන විෂයන් යන්නේ විදහා දහගෙන ඔබේ අම්මා කවුද තාත්තා කවුද ආතා කවුද ආච්චි කවුද පරම්පරාව මොකක්ද අහලා සයක ධර්මදේශනාවක් කරන්න ගියාම විනාඩි 20ක් ඔකට වෙන් කරගන්නා පරම්පරාව වර්ණනා කරා. තවත් විනාඩි 15ක් 20ක් යනකම් වඩවිඩා වෙන්න බයිනෝ. බොනේ උන්ටයි. අරුඩ උන්ට බයින්න පටන් ගන්නවා. මෙලව තවත් තියෙනවා ඒ විදිහ දිහේ බල බල දැන් ගාථාව කියලා කියන්නේ විනාඩි 10යි. ගාථාව කියලා පදේ තෝරන්න. ඔයිට වඩා එකක් ගන්න නැති නිසා ඔය ටික කරලා ඉවරලා අන්තිමට දැන් විනාඩි 20ක් 40ක් විතර ගියාට පස්සේ දැන් ගාථාව කියලා පදේ තෝරනවා. දැන් බණ ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? අර වාසුමනාසු ජාතා කියන වාක්‍ය කියලා ඔක්කොම කියලා නම් මතේ මෛත්‍රී බුදුහාමුදුර දැක ගන්න වන්දකිට කියලා යන්න යනවා. දැන් අද වෙලා තියෙන්නේ ඔය පැය ධර්මදේශනාවේදී ඔය ක්‍රමේ. ඉතින් මොනවා කරන්නද? අපි සාදු කියලා එකක් දාන දෙන නිකන් ඉන්නවා. ලැබූ දහම් ආબોධයක් මනුස්සයිට නැහැ. ඉතින් ඕක තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. මේ කාලයක් යනකොට මේ ගැඹුරු දහම් සත්‍විස් බෝධිපාක්ෂික දහම වල වචනයක් අහන්න ලැබුවාම වචනයක අර්ථය තේරුම් ගන්න කාලයක් යනවා. ඒ වචන භාවිතාවක් ගන්න තියෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වික්ෂුන් වහන්සේලා මේ එක එක ඒවා ඉගෙනගෙන ජාතක කතා ඉගෙන බල කියන්නේ ගියේ නෑ. එතන එතන මොනවද තියෙන ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ අරගෙන මොකක්ද දැන් ඔය තියෙන ප්‍රශ්නේ ඔබලා ගන්න. ඒක අරගෙන ඒක මුල් කරගෙන ඒක විසඳලා. ඒකෙන් නිවන් මාර්ගයට මඟ පෙදලා පෙන්නලා දෙනවා. කොහොම වෙයි පෙන්නලා දුන්නු? ධර්මදේශනා කළේ එහෙමයි ඒක නිවන් දකින්න මඟක් වුණා. ලෝකේ අපහාරප්පේ වැටුණා. නිවන සාන්තිය දැක්කා. දැකලා දේශනා අවසානයේදී නිවන් අවබෝධ කරලා ආයිදා. ඒකයි නියම දහම් ක්‍රමයේ තිබුණේ. මම අද වෙනකොට මේ බාහිර ප්‍රශ්න තමයි මේ දහම් කියලා ගන්නෙ. මේකේ වැඩක් වෙන්නේ නේද මේ කාලේ වෙනකොට ගැඹුරු දහමක් දුන්නොත් ඒක ප්‍රිය කරන්නේ නැහැ ප්‍රිය කරන්නේ නැත්තේ මොකද පළවෙනි කාණකේ තේරෙන්නේ වචන තේරෙන්නේ නැහැ මේ කාලයක් යනකම් වචන භාවිතා කරලා ඒ වචනේ මොකද අර්ථය කිව්වේ කියලා තෝරගන්න ඒ වගේ අවස්ථාවක් ඉතින් අපි දකින්න ඕනේ කොහොම හරි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඇතුලින් ධර්ම අවබෝධය ලබා ගන්න ඒකයි බලන්න ඕනේ එතකොට ලැබූ මිනිසත් බැවින් ලැබුණ බුද්ධ ශාසනයේ උපරිම ප්‍රයෝජනෙ ගන්නවා වෙනවා සාසර දුක දුරු කරගන්න මම පාදා ගන්නවා. ඉතින් අරයා මෙයා පතල හරියන්නේ නැහැ. අපේ වැඩේ අපි කරගන්න ඕනේ. ඉතින් එහෙම කරන කට්ටිය අපි දොස් කියන්නේ නැහැ. අපි ඊළඟට මේ ප්‍රශ්නේ අත් විනා බලමු ඒකත් එක්ක. දැන් මේ සාක ප්‍රශ්නය කරන්නේ සෝවාන් ඵල ලාභියාට සිහින පේනවාද කියලා ප්‍රශ්නය. දැන් මේක ප්‍රශ්නයක් නෙමෙයි. මේ සීන කියන්නේ මානසික තන්පත් වෙලා තිබෙන යම් යම් ආකාර ගති ලක්ෂණ. පෙනෙන ක්‍රම තියෙනවා. දැන් මේ සීන වලත් මෙහෙම දෙයක් තියෙනවා. අරිහත්ත්වයට පත් වෙච්ච කෙනාට රාග හින පේන්නේ නැහැ. රාගයේ මුල් කරගත්ත හින උන්වහන්සේට පේන්නේ නැහැ. ද්වේෂයේ මුල් කරගත්ත හින උන්වහන්සේට පේන්නේ නැහැ දේශක්ෂේ නිසා. මෝහයේ මුල් කරගත්ත හින පේන්නේ නැහැ. සාතන්වාදයේ හින පේන්නේ නැහැ කිව්වේ හින පේන හතාවල් තියෙනවා. වාතයේ කුපිතයෙන් වෙන හීන පේනින් තියෙනවා. පිට සෙම කුපිතයෙන් හීන පේනවා. සමහරවල් දේවතාවෝ දේව දර්ශනය පෙන්න නේවා තියෙනවා. භූතාදී අමනුෂ්‍ය කොටස් පෙන්න හීන තියෙනවා. මේ වගේ දේවල් රහතන් වහන්සේට නමුත් ඒ දර්ශනයන් වෙන්න පුළුවන්. ඒවා බාහිරින් එන අරමුණු. අභ්‍යන්තරයේ රාගයේ මුල් කරගෙන, ද්වේෂයේ මුල් කරගෙන, මෝහයේ මුල් කරගෙන පේන හීනයක් නැත්නම් රාගක්ෂය කරු, දේශක්ෂය කරු, මෝහක්ෂය කරු අරිහතුන් වහන්සේට ඒව පේන්නේ නැහැ. දැන් කොතනකවත් පේන්න නැහැ සෝවාන් පුද්ගල පල්ලාදී අර හීන පේන්නේ නැහැ කියන කතාව. එහෙම දෙයක් එතන නැහැ. මේ සෝවාන් නෙමෙයි සකෘදාගාමි අනාගාමි වුණා අරිහතුන් වහන්සේට රාග දේශ මෝහ මුල් කරගත් අරමුණු නැති නිසා එබන්දා අරමුණු වේලා පේන හීනයක් නැහැ. ඒකයි යථාර්ථය. වෙන කිසි විතරක ත්‍රිපිටකයේ පෙළලා නැහැ. සීන පේන්නේ නැති කෙනෙක් ගැන එහෙම දෙයක් නැහැ. සීහිනවල ස්වභාවයේ හේතුඵල වශයෙන් තේරුම් ගන්න පුළුවන්. සාගත හේකල කෙනාට සාග හින නැහැ. සාග සාගත හේකල කෙනාට සාග හින පේනවා. දේශක් හේකලකට දේශ හින නැහැ. දේශේ හේ නොකරපු කෙනාට ඒවා තියෙනවා. බය නැති කෙනාට බය ඇති කරන හින නැහැ. බය ඇති කෙනාටයි තියෙන්නේ. නැති කෙනාට නැහැ. ඒ වගේ මානසිකත්වයේ අධ්‍යාන්තරයේ තුලී යම කැපී ගියානම් අනුසයක් සමග. අනුසය විදිච්ච කෙනාට සාගානුසය කැපුණා දේශානුසය මොහානුසය කැපිට නිසා රාග දේශ මොහසී පින පෙන්න අරිහතුන් අහතේ මොනම හේතුවක්වත් හීන වෙන්නේ නැහැ කියලා කතාවක් ගන්න පුළුවන් කමක් නැහැ. හීන කියනවා නුයි කාකාරෙන් කියනවා යුදාතර අරමුණ. දැන් ඔන්න පුළුවන් දේවත්වයට පත් වෙච්ච කෙනෙකුට ඒ දෙවියෙකුට ඇවිදින්න උන්වහන්සේ ඉදිරිය මොන හරි කියා දෙපින්. එහෙම ඉන්නත් පුළුවන්. අනේ උන්වහන්සේගේ නිඳ අපේ නිඳ හා සමාන නැහැ. සාමාන්‍යයෙන් නිඳ සමාන නැහැ. සාමාන්‍ය නිදාගන්නේ නිදි සුවේ. ඒක රාගිකයි. සාගසහගතයි. සාගසහගත නිදි සුවේක හිත තියලා තමයි සාමාන්‍ය බුද්ධිලා නිදාන්නේ. ඒ සුඛාස්වාදයක් ලබනින් ඉන්නේ සුඛාස්වාදය. ඒ සුවේ ස්වභාවය දැනගන්න පුළුවන් උදේ වෙනකොට හීතල කාලෙක එහෙම ඇහැරෙන්න හිටියොත් එහෙම පාන්දර ඇහැරෙවොත් එහෙම වකුතුවේ බුදින්නේ මොකද? නිඳ සුවහින්ද නේද? ඒ සුඛාස්වාදයි. අනිත් සුඛාස්වාදී චන්තරක තියනවා නම් සාගක් හේකල කියනවා ඒ සුඛාස්වාදී වැඩිලා නැහැ. ඒ චන්තරාගේ නැහැ. ඒක උන්වහන්සේට සුවනින්දේ සුඛාස්වාදයක් නැහැ. ශරීරයේ යම්කිසි ආකාරයේ අපත්‍ය කුණක් පිට කරලා ශරීරයේ මේ ප්‍රගුණ නියම තත්ත්වෙට ප්‍රබෝධ කරන්ද යම් නින්දක් අවශ්‍යද උන්වහන්සේ ඒ නින්දේ ඉන්නවා. අනිකාට වගේ නින්දට මත්වීමක් නැති නිසා නිදි මත උන්වහන්සේට නැහැ. මත් ඇති කරන්නේ ආස්වාදී. එයා සාතන් වහන්සේට නිදි මත කියන එක නැහැ. විහෙද නැන්නේ විවේක ගන්න. ඒකයි උන්වහන්සේ මේ විවේක ගන්න එකයි නිදි මතින් පේන එකයි දෙක. නිදි මත නිසා පත්ච්ච බුද්ධිලාගේ විකෘති හීන පේනවා. ඒ බුද්ධයයි පේන හීනේ තේරුම් ගන්නත් බැ. සී කල්පනාවත් ඒ වෙලාවේ නෑ හීනේට වහල් වෙලා. එබඳු හීන රහතන් වහන්සේට පේන්නේ හේතු නෑ. තීහින වේලාවේ මනසට පෙන්නුම් කරන සී ගන්නන දේවල්. තීහින කියන්නේ. ඒකයි ස්වභාවය. මනසට සී ගන්නන දේවල් නානා ආකාරයෙන් එන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේට නිදි මත නැති නිසා, මත් වෙච්ච නිින්දකුත් නැති නිසා, උන්වහන්සේගේ විවේකයෙන් නිදහස ඉදීමක් විතරයි. ඒ වෙනස සමහර උන්වහන්සේ ධානසුවෙන් ඉඳ පුළුවන්. හැබැයි ඒ සුවේ විනයි. මේ ධර්මයට අලංගු නැති සමහර මත උන්වහන්සේලා හෝ දේශකයන් වහන්සේලා දේශනා කරපු තැන් තියෙනවා. ඒකයි මේ මිනිස් අතර ওই ප්‍රශ්නේ මතුවෙන්නේ. සාතන් වහන්සේ හිණ පේන්නේ නැහැ කියලා වදින ඇතිව නැති ඕකෙ පිටිකටම යනවා. මොකද්ද කියලා විග්‍රහ කිරීමේ හැකියාවක්වත් නෙවෙයි කියන්නේ. මේ ද්වතාවේ යනු අන්ත දෙකක්. දැන් අන්ත දෙකක් පැවතීම කියලා කිව්වොත් අන්ත දෙකේ සම්බන්ධයත් මේකටම නින්නා. දැන් කාමසුකල්ලියාන් කානියෝගයයි අත්තකිලමතානියෝගයයි කියන්නේ මේ දෙකමත්. සාගදේශ මොහ සමග සම්බන්ධ වෙලා ඉන්නේ කොහොමද? අත්තකිලමතානියෝගේ කාමසුකල්ලිකානියෝගේ මුල මොකද්ද? ඒක සාගදේශ මොහ. අපි එකයි විග්‍රහ කරගෙන යනකොට විදාකාරී විග්‍රහ වෙනවා. ඒ විග්‍රහයේ මුල් තුනක් තියෙනවා. සාග මූල, දේශ මූල, මොහ මූල කියලා. ඔය මුල් තුනට ආපුහම මුල් තුන තුනේ තමයි සියල්ලම අහු වෙන්නේ. අත්තකිලමතාන යෝගයයි කාමසුකල්ලිකාන යෝගයයි දෙකම තියෙන්නේ රාගදේශ මොහත් එක්කලා. ඉතින් ඒක ඉතින් එතනින් විතරක් ගත්තා කිව්වහම අන්ත දෙකට ගත්තත් ඔය දෙක ගත්ත හැකියි. බැරි කමක් නැහැ. ඉතින් එහෙම ගන්න පුළුවන්. දැන් රාග විරාග, සෝධ නිරෝධ, කියාරිය මේ ආදි වශයෙන් එහෙම ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කිව්වෙත් ඔය දෙකම තමයි. අන්ත දෙක යන්ත නැහැ කෙලවරුණා නම් ඉවර කරා නම් අන්තයෙන් මිදුණා නම් එතනින්ම සාගක්ෂයයි දේශක්ෂයයි මොහක්ෂයයි. ඒකත් ඊටිකම තමයි. මේ තවත් අහන ප්‍රශ්නේ මේ සත්ත්ව විසුද්ධිය වඩන ආකාරයේ පහදා දෙන කියලා මේ තවත් ඉල්ලීමක් කරනවා. දැන් මේ මූලික වශයෙන් අපි සත්ත්ව විසුද්ධිය වශයෙන් ගන්න කොටසට ගත්තා. ඒ ගැනීම සිද්ධ වෙන්නේ අපි අර කිව්ව මුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වෙනකොට සිද්ධ වෙන ක්‍රියාදාමයක් තමයි මේ සත්ව විසුද්ධිය. විග්‍රහ කළා බලා ගන්න පුළුවන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනකොට අපි සත්ව විසුද්ධිය දැනගෙන හිටියේ නැතත් ඒ තුලින් යන හැටි. ඒ තුලින් සුද්ධ වෙන හැටි. මේක එකින් එක හොයා ගන්න පුළුවන්. මේ ලෝකේ අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝකී තෝරා ගන්නවා. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසමුප්පාද පාද වශයෙන් මේ කොයි ආකාරයෙන් හරි ලෝකයේ කියන්නේ මෙච්චරක් ඇ තෝරා ගත්තාම. ඒ තුල අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ ස්වභාවය තෝරා ගත්තාම. මේ ධර්මතාවයෙන් එපිට ගිය දෙයක් ඒ තුල නෑ කියලා දැනගත්තාම. මනසින් විග්‍රහ කරලා තේරුම් ගත්තාට පස්සේ. අන්න ඒ විරාජය ඒ තැනට සිද්ධ වෙන දෙයක්, එයාට සිද්ධ වෙන දෙයක් තමයි ලෝකේ අසාරයි කියලා වැටහෙන්නේ ඥානෙ. මේ ලෝකේ හැම එකක්ම අසාරයි. ඉතින් විග්‍රහ කරන අසාරයි, රූපය අසාරයි, කන අසාරයි, ශබ්දය අසාරයි, නාසය අසාරයි, ගන්ධය අසාරයි, දිව අසාරයි, රසය අසාරයි, කය අසාරයි, පොට්ටබ්බය අසාරයි, මන අසාරයි, ධම්ම අසාරයි. එහෙනම් රූපස්කන්ධ අසාරයි, වේදනායිස්කන්ධ අසාරයි, සංඥායිස්කන්ධ අසාරයි, සංකාරයිස්කන්ධ අසාරයි, විඥානයිස්කන්ධ අසාරයි. මේ කොයි එකකින් හරි ලෝකේ අසාරයි කියන එකයි මේ සියල්ලෙම කැටි තේරුම. ලෝකයා යමක් යම් තැනක වීද, යම් තැනක වීද, මතු යම් තැනක වන්නේද සියල්ල අසාරයි. ওই විදිහට වැටුණා නම් එයා ස්කන්ධ වශයෙන් දැනගෙන ඉඳිය නැතත් ඕකම තමයි කිව්වේ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු වාදී ධාතු 18න් කියපු එකම තමයි ඒ කිව්වේ. චක්කායතන, රූපායතන, සෝතායතන, ශබ්දායතන වශයෙන් ආයතන 12න් කියුවේ ටිකමයි ඔය කිව්වේ. අවිජ්ජාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන ආදී වශයෙන් පෙන්නපු අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලායතන ආදී වශයෙන් පෙන්නු කාරණා 12මයි ඒ ලෝකෙ කිව්වේ. ඔය ටික ලෝකේ අසාරයි කියන වචනේ දැනගත්තා නම් ඔය සියල්ලම දැනගෙන ඉවරයි. ස්කන්ධ වශයෙන් කිව්වත් ඔය ටික. හැබැයි රත්න වශයෙන් දැන්න තියෙන්න පුළුවන්. මෙන්න මේ ටික දැනගත්තාම එයා දැනගන්නා මෙහෙම දෙයක්. මොකද්ද? යම්කිසි ඇලීමට ගැටීමට හේතු වෙන්නා වූ දෙයක් මං කළා නම් ඒ කරන්න හේතුනේ මේ වටිනා සාරයි කියන දෘෂ්ටිය උනේ. යම්තරකින් මේ සාරයි කියන දෘෂ්ටිය යථාබෝධයේ තුලින් කෙලවරේලා අසාර බව වැටුණා නම් ඒ මත්තමට උහු ලෝකයේ අයිත්‍ය අසාධාරණයක් කරන්න දෙවිට හේතු බිඳිලා යනවා. එහෙනම් මේකෙන් පළමුව සතර අපා ගත වීමට හේතුකාරක වන පාප දහම් බිඳීමට මඟ පෑදෙනවා. අන්න මේකේ මඟ පෑදෙන ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරෙහි යෙදෙන මානසිකත්වයක් තිබුණා නම් ඒ දූෂ්‍ය මානසිකත්වයේ ක්‍රමක්‍රමයෙන් ඔහුගෙන් අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. යථාර්ථයේ දැක මොනවට ප්‍රාණඝාත කරන්නද, මොකට හොරමරවංචා කරන්න, මොකට සුරාසුරු දුරාචාර පස්සේ කියන මොනව යහපතක් ලබන්නද? අසාර ලෝකේ ඔන්නේ අසාරයි කියන වටම වැටහිලා ඔය පිළිබඳ සානගත අදත්තාදාන කාමිත්‍යාචාරය පිළිබඳ තිබෙනා වූ බලාපොරොත්තු දුර වෙලා යනවා. ප්‍රිය භාවය නැති වෙලා යනවා. එතකොට ඔහුට ඇති වෙනවා. එයින් වෙන්ව විරති චෛතසිකයක් ඇති වෙනවා, සංවර භාවයක් ඇති වෙනවා. මොකද බොරු කියලා අනුන් සවත්තන්නද, මොකද කේලමෙන් අනුන් බිදවන්නද, මොකද පරසවකින් හැඩපාර පත් කරන්න, මොකද ප්‍රලාපය දොලවල හිටන් ලෝකයා ප්‍රලාපයෙන් රස්තියාදු කරවන්න මුලාට පත් කරන්න. හරයක් නැහැ. මෙන්න මේ අදහස එනවා ලෝකේ අසාරා කියලා වැටහුණ කෙනා. ඒ පැත්තෙන් මිදෙන හිතේනවා. බොරු කේලම් පරසවන්ත ප්‍රලාපලින් ඔහු වෙන් වෙලා ඔහුගේ වචන පිළිසිදු වෙනවා. එයා කලාපේ අවංක වෙනවා. මොනවාට රෝගකම් කරන්නද, මොනවාට තරහ වෙලා ඉන්නද, මොකද මෝඩකම් කරන්නද, මුලාවට පත් වෙලා මේ ඇලි ඇලි ඉන්නද, ඒවට ක්‍රියා කරන්නේ මොකටද? මෙන්න මේ මානසිකත්වයේ සුද්ධ වෙන පටන් ගන්නවා මේවෙන් අයින් වෙලා. ලෝභ දේශ මොහ මානසිකත්වයේ සුද්ධ වෙනකොට මනස පවිත්‍ර වෙනවා. දැන් මේ පුද්ගලයා ළඟ දකින්න හම්බ වෙනවා හිල් වතක් නෙමෙයි, විශේෂයෙන් සුද්ධ වුණ සීලයක්. ශික්ෂණයක් තියෙන. සීල කිව්වේ ශික්ෂණය. මේ දස අකුසලයෙන් වෙන් වෙච්ච බවක් තියෙනවා. නැවත ඒකට වැටෙන්න හේතු නැහැ. දස අකුසලයේ ප්‍රිය කරන ප්‍රියභාවයක්, මధుර භාවයක් වශයෙන් ගත්තා නම් ඒක හදහටම ඔහුගේ හිතෙන් අහක් වෙලා යනවා. ප්‍රිය කරන්නේ නැහැ ඊට පස්සේ කවදාවත් දස අකුසලෙ. සාන්තපද නම් වූ නිවන තේරුම් ගත්ත දැක ස්පර්ශ කරපු කෙනා, අත්හැරීමේ සාන්තිය, නොවැළීමේ මිදීමේ සාන්තිය දැක්ක කෙනා දස අකුසලයේ පිළිබඳව බැඳෙන හැදෙන මානසිකත්වයෙන් ඉවත් වුණා. මෙන්න මේ නිසා ඇති වුණා යම් සුද්ධතාවයක් ඇත්නම් මෙන්න මේ ශික්ෂණයට කියනවා නැවතත් වෙනස් කරන්න බැරි ඛණ්ඩ නැති, ඡිද්‍ර නැති, සබල නැති, කාල් මාස නැති, අඛණ්ඩ වූ, අඡිද්‍ර වූ, අසබල වූ, අකල් මාස වූ හිත ප්‍රහාදී නැගුණා වූ ශික්ෂණය. මෙන්න මේකට කියනවා අරියකාන්ත සීලය කියන. මෙන්න මේ කියන ශික්ෂණය ආපුහා ඔහුට සීල විසුද්ධියක් හම්බුණා, විශේෂ සුද්ධියක් හම්බුණා ශික්ෂණය. මෙන්න මේකට කියනවා සීල විසුද්ධිය ලැබුණා. සීල විසුද්ධිය කියන පදේ දැනගෙන හිටියේ නැතුවත් ඒ පළවෙනි සප්ත විසුද්ධියේ පළවෙනි එක කියලා දැනගෙන හිටියේ නැතුවත් ඔහු එතෙන්ට ඇවිදින්න. දැන් මෙතෙන්ට ආපු පුද්ගලයා හැම වෙලෙම දකින්නේ නිවන සාන්ත හැටියට ප්‍රණිත හැටියට. තමා යම් පාප ධර්මයකින් මිදුණා නම් ඒක කොච්චර යහපත්ද? අයිතුකම් අසාධාරණකම් වලින් වෙන්නිට මගේ අවංකත්වයේ දැන් තියෙනවා. මගේ වචන පාරිශුද්ධයි. මගේ හිතවිලි පවිත්‍රයි. මෙන්න මේ ගති ලක්ෂණ හිතට එන. මෙන්න මේ සීල විසුද්ධිය සිහි කරනකොට ලැබෙන චිත්ත විසුද්ධිය තමයි ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තෘතීයික ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා ධ්‍යාන. හැබැයි නිකං ආයේ ධ්‍යාන විසුද්ධිය වෙන්නේ නැහැ. චිත්ත විසුද්ධිය වෙන්නේ නැහැ. මේ ආර්ය මාර්ගයේ දැනගෙන යම් කිසි කෙලෙක් හසලා ගැලවිලා ගියා නම් ඒ හේතුවෙන් අපි චිත්ත ප්‍රහාදී ආයි නැති වෙන්න විදිහක් නැහැ. මොකද සත්‍ය අවබෝධය ලැබුණු සීලේ ලැබුණු චිත්ත ප්‍රහාදී. ඒ චිත්ත ප්‍රහාදී වෙනසෙන්න විදිහක් නැති නිසා ඒ පීති මාස කාය පස්සබ්දති පස්සබ්ද කාය සුකන්දේති සුඛිනෝ සමාධියති. මෙන්න මේ ආකාරයෙන් ලැබුණු සමාධියක් නැත්නම් ඒක නැති වෙන්නේ. මෙන්න මේ කියන සමාධි මට්ටමල කියන චිත්ත විසුද්ධියට වත් වෙනවා. ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගැනීම අසාරත්තේ තේරුම් ගැනීම අත්හැරීමෙන් නොවැල් මේ මිදීමෙන් යන්නා වූ නිදහසේ චිත්තනේ නිදහස් චින්තනේ ඒ නිදහස් අකම්පේ සමාධියට ඉතෙක් වතහාගත මූල ධර්මයේ මනාසේ පේන්න පටන් ගන්නවා. මේකෙදි මිත්‍යා දෘෂ්ටිය හැටියට සම්මාදිට්ඨිය හැටියට දකින්න මනානුවණ පහළ වෙනවා. ආර්ය සම්මාදිට්ඨිය හැටියට පේන්න පටන් ගන්නවා. මොනවාද සම්මාදිට්ඨිය කියන්නේ? ලෝකේ අනිත්‍ය වශයෙන් දකින්න සම්මාදිට්ඨිය, දුක්ඛ වශයෙන් දකින්න සම්මාදිට්ඨිය, අනාත්ම වශයෙන් දකින්න සම්මාදිට්ඨිය. නිවන සාන්තයි ප්‍රණීතයි කියලා දකින්න සම්මාදිට්ඨිය. මෙන්න මේ සම්මාදිට්ඨිය මේ සාසනයෙන් බැහැර නැති සම්මාදිට්ඨිය. මෙන්න මේ දැකීම විශේෂයක් නිකන්. මේක කියන්නේ ditthi visuddhi. සුද්ධිය විසුද්ධ පාටපත් වෙනවා. නැවත වාරයක් කවදාවත් යා බාහිර මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න තිබුණ හේතු ඉවරයි. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi visuddhi. දැන් මේ හරියට නිවන් මාර්ගය දකින්නකොට නිවන් සාන්තිය පේනකොට නිවන පිළිබඳව හෝ නිවන් මාර්ගය පිළිබඳව යම් කිසි සැකයක් තිබුණා නම් ਉਹ සැකේ ඉක්ම යනවා. ඔහුගේ සැකේ නැහැ දැන්. තමන්ගේ අත්දැකීමක් තියෙන නිසා. මෙන්න මේකේ කියන කාංකාහෙවත් සැකයෙන් විතරණය කරන කියන්නේ විශේෂයෙන් තරණය කරනවා. සැකේ විශේෂයෙන් තරණය කරපු විසුද්ධිය. කාංකා විතරණ විසුද්ධිය. දැන් ඔහුට පේනවා මෙන්න ආර්ය මාර්ගය. මේ බැහැරේ අනාර්ය මාර්ගයයි. මාර්ගයේ මේකයි අමාර්ගයේ මේකයි කියලා දකින්නකොට මග්ගා මාර්ගේ ඥාන දර්ශනේ විසුද්ධ බවටපත් වෙනවා. දැන් හොඳට පැහැදිලි. මෙන්න නිවන් මාර්ගය. මෙන්න ලෝක මාර්ගය. ඕක දකින්න පටන් ගත්තා වෙනවා මග්ගා මාර්ගේ ඥාන දර්ශනේ විසුද්ධියටපත් වුණා. ඒතර ඔහු දන්නවා අමාර්ගයේ හේවත් ලෝකයේ දුකට මුල් වෙන්නේ නැත්තා. මහ භයානකයි. නිවන්ට මුල් වෙන්නා වූ යම්කිසි මාර්ගයක් ඇද්ද? අප්‍රමාදී නිතෝක අනුගමනය කෙලි. මෙන්න මේ සීයේනට මොකද වෙන්නේ? පටිපදා ඥාන දර්ශනේ විසුද්ධියට වහිනවා. ප්‍රතිපදාවෙන් අහට යන්නේ. එතන මොකද මේක ප්‍රතිපලයේ වශයෙන් සාන්ත වූ ප්‍රණිත වූ නිවන පූර්ණෙන්ට ඥාන දර්ශන විසුද්ධිය ආවා. නිවන චතුරාර්ය සත්‍ය දකලා පූර්ණ කරන විසුද්ධිය. ඕකට කියනවා ඥාන දර්ශන විසුද්ධිය. ඉතින් සත්‍ය විසුද්ධිය අපි දැනගෙන හිටියත් නැතත් යන්නේ ඕකේ තමයි. දැනගන්න එක ක්‍රමහතාවක් තියෙන බව දැනගන්න පුළුවන්. නිවැරදි ක්‍රමහතාව මේ සත්‍ය විසුද්ධිය කියන එක දැක්ක හැටි. ඉතින් අපි ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනා කොහොමද යන්නේ සත්‍ය විසුද්ධිය තුල? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල, සතර සතිපට්ඨානය තුල. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ තුරමයි ගමන් කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේ නමක් ගැන මේ මම කිසි කතාවක් තියෙනවා. මෙහෙම එකක් කියන යොමු වෙලා තිබුණ අවස්ථාවක් තිබුණා. මොකද මේ අලෝපත ප්‍රදේශයක ස්වාමීන් වහන්සේ නමගේ ජීවිතයේ අවසානයේ අරිහත්යෙන් කෙළවර වෙච්ච අවස්ථාවක් ගැන මේතා මෑත සිද්ධියක්. මේව සිද්ධියක් මට යොමු කරලා තිබුණා. නමුත් ඒක ඇත්තටම බැලියේ ඉස්සක් නිසා සමාධිය යොමු කරලා බලනකොට දැකපු සිද්ධියක් තිබුණා. අධ්‍යාව තුනකට ඉසෙල්ලා ඔය කොට විහෙර කියන පැත්තේ දැඩිගම පැතර කුරු පැත්තක පදිංචිලා හිටපු මිනිස්සෙක් කියලා ඉන්න කාලෙක බණහාලා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් තමයි මේ විපතේක එක්තරා භික්ෂුන් වහන්සේ නම. අද්භව තුනකට ඇවිදින්න මේ තුන්වෙනි අද්භවයේදී සකෘදාගාමී ඵලයටපත් වෙලා යම්කිසි මේ ක්ෂණිකව දැක්ක යම්කිසි කෙලෙකට වෙන මහා විනාශයක් දැකලා ගහකින් වැහැලා නැන්න යමකින් වැහැලා කෙනෙක් මැරෙනවා දැකලා කාම ලෝකේ අසාරත්වයේ වැටහිලා ක්ෂණික වැටහීමකින් අනාගාමී ඵලයටපත් වෙලා ඉඳලා අන්තිම වර්ණාසන්න මොහොතකදී මේ කයෙන් ඉවත් වෙනවත් එක්කලා අවබෝධය පූර්ණ කරලා සමාධියෙන් ආලෝකයටපත් වෙලා ඒ අරූපාවචර වන්නාව සමාධියත් ඉක්ම ගිහිලා අනිත්‍ය දුක නාතවෙන් වැටහිලා ගමන කෙලවර කළා. ආලෝකයේ මතුවලා ඉදියට ගියා. ඇගෙන් අඩියක් අතුරට යන්න හම්බුන්නේ. එතනින්ම ආලෝකේලා ආලෝකේ නිවිලා කෙලවර වුණා. ආගියටක් වුකුත් නෑ. එහෙම කෙනෙක් දැකලා ඉන්න උන්වහන්සේගේ අපේ මේ ස්වාමීන් වහන්සේගේ ඉතලා ඉරවදින කර්මස්ථානාචාර හාමුදුරුවනේ. උන්වහන්සේ පුත්‍රයාට පස්සේ එන්නාගේ ආදාහණය කළාට පස්සේ ඇට සැකිල්ල එහෙම තියෙනවා. ඇට සැකිල්ල දෙවිලා නෑ. මාසුවි තමයි විතරයි පිටිලා තියෙන්නේ. සුදු ඇට එහෙමයි දතුත් ඇඟිලි පුරු පවා දෙවිලා නැති එකක් තියෙනවා. ප්‍රාතිහාරය අතවහින් දකින්න. දැන් ඉතින් ඒකට කළා උන්වහන්සේලා වත්නා චෛත්‍ය හදන්න හදනවා ගොඩ නගලා. ඉතින් නමුත් ඒක මොකද්ද කියලා කවුරුවත් දන්නේ නෑ. ඕම සිද්ධියක් සමාධියෙන් මට යමු වුණා. ඒක මම කීප දෙනෙක්ට කිව්වා. ඒක දැන් ලැබුගින්නක් කව ගිහිල්ලා මෙතන නෝදයක් වෙලා ගියේ. මේ සිද්ධිය ඕකයි. දැන් මේ ජීවත් වෙන පරිසරය තුලින් සතර සතිපට්ඨානීය වඩනාකාරයේ පැහැදිලි කර දෙන්නේ. දැන් අපි දකින්න ඕනේ මොකද්ද මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා මේ සතර සතිපට්ඨානීය කියලා අපි ඔකට කියනවා. නිවන සඳහා සිහි ගන්නවන්නේ. නිවනට හිත පිහිටවන්නේ. අපි දැකිය යුතු දෙයක් තියෙනවා. ගින්න දකින්න ඕනේ. නිවන් ද ඉතලා ගිනි දකින්න ඕනේ. යම් තැනක ගිනි දැකේ නැත්නම් නිවන් එකක් අපිට නැහැ. කුමකින්ද ගිනි හටගන්නේ? දර වලින් ගිනි හටගන්නවා දැක්කොත්. දර ටික අයින් කළොත් ගිනි නිවෙන බව දකින්න. තව තව දර එකතු කළොත් ගිනි වැඩි වෙන බව දකින්න. මෙන්න මේ වගේ අපි දකිනවා. අපේ ක්‍රියාකාරකමේ කය මෙහෙයවලා කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ලෝක හත්ය රාගයේ කය මෙහෙයවනවා, දේශයේ කය මෙහෙයවනවා, මෝහයේ කය මෙහෙයවනවා. රාගසහගත, දේශසහගත, මෝහසහගත අදහස් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙයි. මේ ශාරීරියේ මෙහෙයවනවා හැම එකටම. මෙන්න මේ අපි ශාරීරියේ මෙහෙයවන හැම ක්‍රියාවලියක් ගන්නව මනස සිහියෙන් ඉදියෝ. මොකද මම මෙහෙම කරන්නේ. මෙන්න මේක හැම වෙලෙම සිහියෙන් ඉන්නවනම් මම මේ කරන වැඩි රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන එකක්ද? ඒක සමාත මනසියේ ගෝචර වෙනවනම්. මෙන්න මේ විරාජි අපි දකිනවා. ඒක නිවන් වග නෙමෙයි. ඒක ගිනි වග. සසර ගමනට හේතු වෙන මග. සසර ගමනට හේතු වෙන දෘෂ්ටිය තමයි මේ ලෝකේ වටිනවා කියලා ආවේ. ඒකයි මට මේ රාග සහගතව ක්‍රියා කරන්න හිතෙන්නේ. ද්වේෂයට දැන දීලා ක්‍රියා කරන්න හිතෙන්නේ. මුලාවට රැඳීලා ක්‍රියා කරන්න හිතෙන්නේ කියන අපිට මනස 100ට එන්න ඕනේ. මෙන්න මේ 100ට ආවට පස්සේ අපිට නිගමනයක් එනවා. මේ විදිහට ක්‍රියා කළොත් මොකද වෙන්නේ? රාගයේ හොඳයි කියලා ගත්ත දෘෂ්ටි අවිද්‍යාව. ඒ හොඳයි කියන දෘෂ්ටියෙන් කරපු ක්‍රියාවක් ඇතනම් අවිජ්ජාපත්‍යා කාය සංඛාරා. අවිජ්ජාපත්‍යා සංඛාරා කියන එක කාය සංඛාර වලට, වචී සංඛාර වලට, චිත්ත සංඛාර වලට බෙදෙනකොට. කය ක්‍රියාත්මක කිරීමෙන් හටගත්තේ මොකද්ද? අවිජ්ජාපත්‍යා කාය සංඛාරා. අනේ විග්‍රහ කරලා බලන්න ඕනේ පරිත්‍යාපාදී උදේ. සාගරයක් වෙන කිව්වේ ඒකයි. හැම එකම විග්‍රහ කරලා බලන්න ඕනේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කාය සංකාර හට ගන්නවා නම් මේ ඒක නේද වෙන්නේ. එහෙනම් මේක කරන්නේ මම සතියෙන් තොරවනේ. මට සතිය තියෙනවා නම් සතිය පිහිටියන්න. මම මේ පිනිපිනි අවිද්‍යාව ප්‍රත්‍ය අරගෙන මේ කාය සංකාර ගොඩ නගනවා. අපි මනස 100ෙන් තේරුම් ගන්න ඕනේ. යම් කාය සංඛාරයක් ගොඩනැගුවොත් මට සිද්ධ වෙන්නේ මේ අවිද්‍යාව සහගත ගොඩනැගුණු සංඛාරයක අනුකූල විඥානය පහළ වෙන එක නවත්තන්න බෑ. හේතුවේ ඵලයේ ලැබෙන්න ඕනේ. එහෙනම් මේ සංඛාරයේ අසුරු කළ සංඛාර ආහාර කරගෙන සංඛාරය තුලින් ගොඩනැගිලා නැගින්නේ මොකද්ද? සංඛාර පත්‍ය විඥාන. මොකද්ද විඥානේ? සාග සහගතව නම් අසුරු කළේ විඥානේ සාගිකයි. දේස සහගතව නම් ඒ හිතින් කයෙන් අසුරු කළේ විඥානේ දේස සහගතයි. මේ ආකාරයෙන් මෝඩ වැලකට නම් ඇතුළු කලේ විඥානීය මොහ තහකට. එහෙනම් රාග විඥානීය, ද්වේෂ විඥානීය, මෝහ විඥානීය මිදෙන්න බෑ. හේතුවක් නිසා හටගන්න ඵලයක් නම් හේතුව මොකද්ද? එබඳු වන්නා වූ රාගය හොඳයි කියන අවිද්‍යාවෙන් යුතු, එබඳු වන්නා වූ ක්‍රියා කරපු නිසා, ඒ ක්‍රියාව බැහැගත් නිසා, ඒ පසු හබාගිය නිසා, හබා යන නිසා තමයි මේක වෙන්නේ. අන්න ඒක දැනගෙන හිටියනම් ක්‍රියාත්මක අදහස එනකොටම මේක රාගිකයි කියලා දැනගත්තොත් නම් රාග සංකාරය ක්‍රියාත්මක වෙන්නයි ඉන්නේ. ඕක ක්‍රියාත්මක වූ සංකාරපත්‍ය විඥානන් කියලාම රාග විඥානය පහළ වෙනවා. ඊට පස්සේ මට අසහනියක් ඇති වෙනවා. නවත්ත ගන්න බැරි රාග අදහසක් ඇති වෙලා බැහැගෙන විඥාන පත්‍යා නාම රූපං කියලා හිතේ වහිනවා. මට ඒකෙ මිදෙන්න බැහැ. එතන මගේ ඇස කන දිවනාසී ශාරීරිය මන පාලනය කරගන්න බෑ ඒවත් ආයතන ලා ඊපස්සේ හපා යනවා නාම රූපච්ච සලායතන කිනේ රට බහිඳ වෙනවා එතන මට ඒ ස්පර්ශ ලැබෙනවා සලායතන පත්යෙන් ස්පර්ශ වෙනවා රාග ස්පර්ශමයි ඉන්නේ ඒක පස්සපච්චය වේදනා කියලා රාග විඳිනේ මට මතු වෙනවා ඒක ප්‍රේසභාවය මතුල ස්වභාවයෙන් ගන්න ගියා මොකද වේදනා පත්‍ය පංහා කියලා ඇලෙන්න වෙනවා සංහා පත්‍ය උපාදාන කියලා බැඳෙන්න වෙනවා හේතුයේ ඵලයේ වශයෙන් බැදී බලවත් වෙනවා උපාදාන පත්‍ය භෞගිකම රාග භවටපත් වෙනවා එහෙනම් මට රාග જાතියකින් අහක් වෙන්න බෑ ඒ රාගය අයිතිවන් අසාධාරණකම් ඇතුව කරන්නම් එකෝ ගැරන්ඩි එක එකෝ ණය එක එකෝ බලදාන සතෙක් හරි වෙලා ඒ જાතිය තීසංගොඩට වැටෙනවා මට සිද්ධ වෙනවා ඒ જાතිය මම මිදිලා නැහැ නේද එහෙනම් මෙන්න චක්‍රය තුලින් ලෝකෙ හැට ගන්න හැටි මේක වනාසී නුවණින් සීකරපු කෙනා දකිනවා මෙන්න සමුදේ ධර්මය සමුදේ වෙන්නේ මෙහිමයි යම් කිසි සමුදේ ධර්මයක් දැන් මේවා නැති කරන්න පුළුවන් නේද මේ අසහනෙට පත් වෙලා අනේ මට විචේ දෙයක් කියන දෙයක් නෙමෙයි මේකෙ මිදෙන්න පුළුවන් එකක් නිරෝධ ධර්මයක් හේතුවක් නිසා උදා වෙනවා හේතු උදා වෙන්නේ නැත්නම් ඵලය උදා වෙන්නේ නැහැ ඉමස් මේ සති ඉදන් හෝති මේ ඇති කල්ලි මේ වේ. ඉමස උපාදාය ඉදන් උපේ මේ උපන් කල්ලි මේ උපදී. නැන්නා වෙන්නේ නැහැ. ඉමස් මේ අසති ඉදන් නොහෝති. මේ නැති කල්ලි මේ නොවේ. ඉමස ඉමස නිරෝධා ඉදන් නිරුද්ධ. මේක නිරෝධ වෙනා උදාවුනේ නැත්නම් මේ හේතුව උදාව නැහැ මේ ඵලෙ උදා වෙන්නේ නැහැ. මෙන්න මේ ධර්ම න්‍යාය දැනගෙන. දැන් මගින් ඉන්නාලා මට පුළුවන් මේකට බය වෙන්න ඕනේ නැහැ. සාගිය නිසා මාව ගෙනියන්න බෑ. අතිරකුලත් ගෙනියන මම මේකෙ මිදුනොත් මොන විදියෙ දසමාර සේනාවක් ආවා කිව්වත් මාව ගෙනියන්න බෑ කාටවත් මාව දුගතියට ඇදලා දමන්නත් බෑ සසර ගමට ඇදලා දාන්නත් බෑ එයා මිදීම තියෙන්නේ මාති කවුරුවත් අතේ නෙමෙයි එයා මම යම් කිසි රාග අදහස දැනගත්තාම රාගයේ ආදීනව සහිතයි රාගයේ අපාරයි රාගයේ මහා මර උගුලක් රාගයේ තමයි මේ ලෝකේ විනාශයට පත් කරලා මෙච්චර කාල අනන්ත සංසාරයේ ගිනව නම් ගිනාරු දැන් ඇදගෙන යන්නේ දැන් අසහනිය දෙන්නේ. පතු අසහනිය ඇති කරවන්නේ. ඔය පස්සේ ගියෝ. මෙන්න මේ මනා සීයෙන් නුවණින් ඔය විදිහේ තේරුම් අරගත්ත කෙනා ඔය නුවණින් හිතියනා සතියෙන් ඉන්නවා කියන්නේ ඔන්න ඕක දැකලා ඉන්න. අන්නේ සතියෙන් හිතියනා මොකද වෙන්නේ? සතිය පිහිටවා ගන්නවා හැම මොහොතක අපේ ක්‍රියාකාරකම් දැකලා. එයා සාගසහගතව කිසිම ක්‍රියාවකට මම ඉඩ දෙන්නේ නැහැ. මේකෙම දුනවා. කුමක් නිසාද දෙන්නේ? සාගිය ගැන කතා කරන්න පටන් ගෙන හිතන්න පටන් ගත්තාම තමයි මට තවත් දරවෙන්නේ. මේවා තමයි මේකේ ආධාර. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒ බඳු කතා නවත්තනවා. කට පියා ගන්නවා ලස්සනට. රාගික කතා කියන්න යන්නේ නැහැ. ඇයි කියන්න හිතෙන්නේ? හිතන්න ගියාමයි. මේ පැත්තට යමු වෙන්නේ. හිතට එනකොටම දැනගන්නවා වහන් වක්කල විස්සා. මනස කියන දේ දැනගන්නවා මෙන්න සාග උල්පත. සාග හිතෙවිද? ආග හිතිවිල්ල පාලනය කරගන්න බලාපොරොත්තු වෙන ක්‍රමක්‍රමයේ මොකද වෙන්නේ? අන්න කායානුපස්සනාව වැඩිඳ පටන් ගන්නවා. මෙන්න මෙතනින් දැනගන්නවා සතර සතිපට්ඨානින් කායානුපස්සනාව වෙන හැටි. අයි කරගන්න ක්‍රම උපක්‍රම දීලා තියෙනවා. උපක්‍රමයේ පිළිසිදු වෙන හැටි. අනිත්‍ය වශයෙන් බලන්න, දුක්ඛ වශයෙන් බලන්න, අනාත්ම වශයෙන් බලන්න. මේ ප්‍රධානම කාරණා. එහෙම නැත්නම් මේ රාගය උල් වශයෙන් දකින්ද? දිනි වශයෙන් දකින්ද? තුවාලයක් වගේ දකින්න හැරෙවුපුරු ගෙඩියක් හා සමානව සිහි කරන්නේ කී ස්වභාවය මේ තුනේ ඇතිවෙනා ආදීනව දකින්න විවිධාකාරයෙන් බලන්න පුරුදු වෙන්න කියලා කියන උපක්‍රම අන සිහි කරන්නේ මේ විදිහට සිහි කරේ නැනො මොකද වෙන්නේ සාගිය සඳහා යම් බැඳීමක් හැඳීමක් හිතනවා වරිනවා කියන හැඟීම තමයි හැඟීම දුර වෙනකොට අවිද්‍යාව දුර වෙනවා දුර වෙනකොට මොකද වෙන්නේ පෙර සාගසහගතව මේ කය ක්‍රියාත්මක කරපු යම් කිසි ක්‍රමයක් තිබුණනම් දැන් ඒකේ ක්‍රියාත්මක කරන අදහස නැති වෙන කැමැත්ත නැති වෙලා ගියා මෙන්න ප්‍රවක්‍රමෙන් මිදෙන ආකාරයේ සාගදේශ මොහයන්දි කය මුදු කය ක්‍රියාවලිය මුදව ගන්න ආකාරය යම් කාය සංකාරයක් දුන්න නම් ඒක නැති කරවහ කායන පස්සනාව සම්පූර්ණයි ඒනේ වින්දනයක් දැක්කහම රාග වින්දනයක් ප්‍රිය නම් මధుර නම් ප්‍රිය වශයෙන් මధుර වශයෙන් හිතන්න හිතන්න ඒ හේතුවෙන් තමයි අර වින්දනයේ මත වෙලා සාග පැතර යොමු කරන්නේ වේදේට අනුකූලව හිතන්න හිතන්න තමයි දේහයේ පැතර නැඹුරු වෙලා හිතවිලි ක්‍රියාවෙන් නැගින්නේ. ඒතර ඒ වගේ අපි මේක දැනගත්තාම ආග දේශ මොකද දෙකට වත් වෙන හේතු වෙන. ආස්වාද වින්දනයක් ඇත්තන් ඒ ආස්වාද වින්දනය ගැන යලි යලි හිතනකොට තමයි. ඒක නැඹුරු වෙනකොට තමයි මනස. ඒකට වත් වෙන්නේ. අපි විඳින වේදනාව පිළිබඳව මං එහෙම පැත්තකට යොමු වෙනවාද කියලා මනස හියෙන් ඉන්න ඕනේ. රාග සහගත හෝ ද්වේෂ සහගත හෝ මෝහ සහගත හෝ ආස්වාද සහගත වේදනාව ලෝක ප්‍රවැත්මට හේතු වෙන එකක් මම භුක්ති විඳින්න යනවාද? ඒ බඳු වින්දනයේ යන නිසාම තමයි අවිද්‍යාවේ මුල. ඇයි ඒව ආස්වාදයි කියලා ගන්න? හරවත් කියලා ගත්තී. දැන් ඔය වේදනා අසාරයි. ඒක දකින්න. ඒ රූපත් අසාරයි. ඒ වේදනාත් අසාරයි. ඒ ටික දකින්න පටන් ගත්තාම මොකද වෙන්නේ? වේදනා අනුපස්සනාව වතන හිට වෙනවා. මේ මේ වේදනා පස්සේ ගියොත් සසර ගමනට ආගදීස මොහයන්. ඒකෙන් අහගෙන නිරාමිස වේදනාව පස්සේ ගියොත් ඒ එකින් එකට ගිලිහිලා යනවා. ගිහිලා ඉතින් අන්තිමට නිරෝධයට යන කම යනවා. කෙලවර වෙන කම යනවා. වේදනා නිරෝධ කරගෙන. අනේ වේදනා මාර්ගයේ මේකයි වේදනා නිරෝධ මාර්ගයේ මේකයි තේරුම් අරගත්තට පස්සේ එනේන වේදනා පිළිබඳව අන්නේ જાතියෙන් දකින්න ඕන. දැන් ඕකට කියන්නේ වේදනාවක් වේදනාවක් කිය කී ඉන්නේ. ඒක වේදනාව දිහා බලાઈ. කායික වේදනාවක් එනවා නම් කායික වේදනාවට හේතුව කය. ඈ? නෑ ඒකෙන් බලන්න. ඒ මානසිකත් ඒක බලන්න. කායික වේදනාවක් එනවා නම් වේදනාව වේදනාවට හේතුව වේදනා නිරෝධයේ වේදනා නිරෝධ මාර්ගය. හතර දැනගන්න වේදනාව පිළිසින් දකින්න. දුක් වේදනා, දෝමනස වේදනා, සුඛ වේදනා, සෝමනස වේදනා. මේ වේදනා උපේක්ෂා වේදනාක පස් ආකාරයකට බෙදෙනවා. දුක් වේදනාව කායික දැනෙනවා, දෝමනස වේදනාව හිතර දැනෙනවා. සුඛ වේදනාව කායික දැකිනවා, සෝමනස වේදනාව හිතර දැකිනවා, උපේක්ෂා වේදනාව හිතර දැනෙනවා. එතකොට මේ දැනෙන වේදනාවන් පිළිබඳවත් අපි දකින්න ඕනේ. මේ දැනෙන සුඛ වේදනාව හෝ දුක් වේදනාව කුමකින් හටගන්නේ කියලාද? කාය නිසා හටගන්නේ, කාය නිසා හටගන්න බව දකින්නවා. එහෙනම් කායික වේදනාවේ හේතුව කය. මේ කය නොතිබුණා නම් කායික වේදනාවක් හිතට නැගෙනවා. ඇස නොතිබුණා නම් ඇස නැවති මස්කුලියේ වේදනාවක් එනවා. කන නොතිබුණා නම් කංකයක් වමක් හරි කනේ වේදනාවක් එනවා. නාසයේ නොතිබුණ තැන නාසයේ වේදනාවක් මතුවේ. හේතු තියෙනවා. දිව මුල් කරගත්ත තැන දිවේ වේදනාවක් දිව නැති තැන මතුවේ. කය මුල් කරගෙන හටගන්න වේදනාවක් නැත්නම් කය නැති වෙන මතුවේ. කය ඇති තැන කායික වේදනා එනවා. කය නැත්නම් යම් තැනක කායික වේදනා නැහැ. එහෙනම් මට මේ දැනෙන්නේ කායික වේදනාවක් නම් මේකට හේතුව මොකද්ද? පෙර භවයේ මේ කය හොඳයි කියලා ඉතින් ගත්ත මුලා දෘෂ්ටි අවිද්‍යාවේ නිගමනයේ නිසා මේ කුණුගොඩ කරගහගෙන කුණුගොඩ ගොඩනගාගෙන දැන් ඒ ගොඩනගාගත්ත කුණුගොඩ තමයි මේ දෙවිස් කුණු කොටාසින් හටගත්ත මේ කුණුගොඩ. දැන් මේ කුණුගොඩ මං මොනවා කරන්නද මේක විපාකේ ඉන්නේ? දැන් මේක තියෙනකම් මේකට වේදනාව එනවා. ඉතින් මොකක් කරන්නද? කකුල නමාගෙන ඉන්නකොට නම් මේ වේදනාව ආවේ. දැන් වේදනාවට ඒකට ප්‍රතිකාරයක් තියෙනවා. කකුල දිගාරගහ වේදනාව ඉවරයි. ඉතින් කකුල දිගාර ගන්නවා. හේතුඵල දැකලා වේදනාව දොද කරන්නේ කොහොමයි? කයේ වේදනාවක් එනකොට හිදෙනවා හිදෙනවා කිය කින් එක නෙමෙයි කරන්නේ. හිදෙන්න හේතුව මොකද්ද? සමහරවිට මේ වාත වේදනාවක් හැදිලා මේ රිදීම කියන්නේ උපක්‍රමයක්. මේ කයට ඇතිවෙන්න ආව බාධකයක් දුරු කරගන්න කරදරයක් එනකොට ඒක දුරු කරගන්න දෙන පෙර නිමිත්තක්. ඒ පෙර නිමිත්ත සලකන්නේ නැතුව හිටියොත් ඒ නහර හිර වෙලා තද වෙලා අන්තරේ ලේ ගමන් කිරීම නැති වෙලා ඒකෙන් හට ගන්න පුළුවන් ඊට වඩා ආබාධය. දැන් ඒ විලාසිතේ ඒකේ පෙර නිමිත්තක් මතු කරනවා. දැන් ඉතින් කකුල දිග අරපන්. මොකද ලේ ගමන් කරන්නේ නැහැ, හිර වෙලා තියෙන්නේ. අන්න උපක්‍රමයක් ඉදිරියෙන් කය ආරක්ෂාවට හිදෙන එක කායික සිදීමක්. හිදෙනවා කියලා එහෙම තියා හිටියොත් අපි ඒ උපක්‍රමයෙන් ප්‍රයෝජන ගන්න නැතුව ඉන්නකොට හොර වෙන්නත් ඒක ඇති. අන්තිම බලනකොට එහෙමත් වෙන්න පුළුවන්. එහෙනම් කයට වේදනාව ඇති වෙන ක්‍රමය ඇතිලා තියෙන්නේ. මේ කය ආරක්ෂාවට. ඉතින් අකුලගෙන ඉන්නකොට කැක්කුම නම් දිග අර ගන්න ඕනේ. ඒතර ලේ ගමන හරි ගියා නම් ඒ කැක්කුම ඉවරයි. ඒතර එහෙම නැත්නම් වාපිසියම ආදී හිරවීමත් පදවීමක් නිසා තියෙන වේදනාව නම් එහෙම ඉඩිය වෙනස් කර කර ගන්න බැරි එක නම් මේක බේදකී කර ගන්න පුළුවන් නම් ඒකට බේතම් බොන්න ඕනේ. මේ වේදනාව මෙහෙම හැදිච්ච එක. ඒක නිරෝධය කරන්න නම් මේකට මේ කායික වේදනාවත් මෙන්න මේ ප්‍රතිකර්මය කරන්න ඕනේ. වේදනා හේතුව වේදනා නිරෝධයේ මාර්ගය. කායික කරන හරිය ඒ ටිකයි. මානසික වේදනාව වලට ඒ විදිහට හරියන්නේ නැහැ එකක්වත්. ඒකට එක්ක මොකද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි තමයි ඒකේ මුල. අන්න අවිද්‍යාව දුරු කිරීමේ රෝග නිවාරණය කර ගන්න ඕනේ ඒක. ඉතින් මේ දෙක දැනගන්න ඕනේ. මේ මානසික වේදනාව, හිතෙනවා හිතෙනවා වේදනාව කියන දේ සංවේගයක් කියන්නේ. මොකද්ද සංවේගය? හරි වැඩි නිතරම මතක් වෙනවා ශෝකය, අශෝකය, අශෝකය කියලා කියන්න කිව්වොත් හරියන්නේ නැහැ. මොකද්ද මේ ශෝකය ආවේ? හරි වැඩි මගේ පුතාට මෙහෙම ප්‍රශ්නයක් වෙලාන්නේ. අන්න මගේ පුතා කියලා අල්ලගත්ත එක. මගේ පුතා කියලා අල්ලගත්ත එකයි මේ වේදනාව දෙන්නේ. අන් දුක් දුම්නස් වේදනාවක් දෙනවා. හරවරයක් නේ පුතාට. පුතා කියලා අල්ලාගත්ත එකේ තියෙන ආදීනෝ බලන්න ඕන. ඒතර දකින්නවා. පුතා කියලා අල්ලාගත්ත චන්දරාගය නිසායි මේ ශෝකයේ මුල. ආ ශෝකය ශෝකයේ හේතු. මේ චන්දරාගය නිරෝධ කරලා නම් ශෝක නිරෝධයි. ඒකට මාර්ගය මොකද්ද? මේ පුතා කියලා අල්ලාගත්ත දෘෂ්ටිය බව දැනගන්න. මම අල්ලාගෙන ඉන්න වගේ මානසිකත්වයෙන් ගොඩනගාගත්ත දෘෂ්ටියක් මිස. මේක ඇත්තද? කොහෙද මගේ පුතා කියන එකක් ලෝකේ තියෙන්නේ? අලකට දුක්තිය නිසා හිර වෙලා හිටම මගේ පුතා කියන දුක්තිය ඇති කරගත්ත නිසා නේද? ඒ කරදරේ ඉන්නට මම මානසික දුක් විඳිනවා. ඒ ලෝක යන එක සත්‍යේ. මම ඒ ලෝකේ දැරිසලාගෙන යන සත්‍යය මට කියලා ආවෙත් නෑ. මට කියලා මැරෙන්නෙත් නෑ යන්නෙත් නෑ. උන් මට ඕන විදිහට ජීවත් වෙන්නෙත් නෑ. මං උන්ට ඕන විදිහට ජීවත් වෙන්නෙත් නෑ. උඹලා තාත්තා වෙන්න මං කල්ති ආයෙනවා කියලා එහෙම ආවෙත් නෑ. උපන්නෙත් නෑ. එහෙනම් දැන් මගේ උඹේ කියන සම්බන්ධය මොකද්ද? අනේ සිහි කරන්නේ නැති නිසා යථාර්ථය නොදකින නිසා පුත්‍ර දෘෂ්ටිය අරගන්න බෑ. තමගේ දරු දෘෂ්ටිය අරගන්න බෑ. ඉන් දරු දෘෂ්ටිය අරෙන්න හේතු වෙන්නා වූ අවිද්‍යාව අපි දකින්න ඕන. එහෙම දකින්කොට ඉන්නේකද? මට කියලා ආවෙත් නැති, මම ගෙන්නගත්තේ නැති මේ ලෝකේ සත්වයේ ඒ සත්වයාගේ කර්ම බලවේගයේ අනුකූලව චන්දරාගයේ බැඳුණු අවිද්‍යා ප්‍රශ්නාතිකේ තිබිච්ච නිසාම මිනිසක් බව හොඳයි කියන තැනක් තිබෙච්ච නිසාම ඔහුගේ ගතියට අනුකූලව මගේ මොහො මට දාවහු මගේ කුසකෝ ඇදිලා ඇතුල් වුණා පිහිටියා. මම කියා කරපු වැඩන්නේ නෙමෙයි. ඒ නිසා හටගෙන උපන්නා. මාතාව එහෙමයි, එයා යන්නේත් එහෙමයි. ඉතින් මට කියලා වැරෙන්නෙත් නෑ යන්නේත් නෑ. මට ඕන එකක් කරන්න හරිද? මං උන්ට ඕන හැටියට ඉන්නෙත් නෑ යන්නේත් නෑ. ඒක මගේ කර්ම ශක්තියට අනුකූලව මගේ ක්‍රියාකලාපයට අනුකූලව මට සිද්ධ වෙයි. ඔවුන් කරපු කර්ම ශක්තියට අනුකූලව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ඔවුන්ට සිද්ධ වෙයි. අතනමඟ හදාගත්ත ආගන්තුක අයිතිවාසිකමක් හින්දා මට මේ හැදිලා තියෙන්නේ මේ ස්වභාවය. ඔක දැනගත්තා නම් මොකද වෙන්නේ? ඒක ඔප්පු කරගන්නත් පුළුවන්. ඕගානි දරුව තවායක ඉන්නවා. හුඳ කරදරයක් වුණාම අමාරුවක් තියෙනවා. ඒත් නෑ. එනම් මේ කාටව කරදරයක් වුණාම අමාරුව නෙමෙයි මට වෙලා තියෙන්නේ. මගේ දෘෂ්ටිය නිසා හිරිච්ච අමාරුව. පුත්‍ර දෘෂ්ටිය නිසා ආදාගත් එක. මෙන්න මේක දවස ගානේ බලන්න ඕනේ. මේක තමයි උපක්‍රමශීලීව ඒක දකින්න දහම් ක්‍රම. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසාර වශයෙන්, ලෝක ස්වභාවයන් වශයෙන් ඔහොම බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර කොතනකවත් අපි මේ බලාගෙන යෑමේදී නුවණින් මෙනෙහි කිරීමේදී කොතනකවත් සාක්ෂියක් හම්බෙන්නේ නැහැ ඔහු මගේ කියලා. ඒ සම්බන්ධයක සාක්ෂියක් නැහැ. ඒ අපි හදාගත්ත ගොඩනගාගත්ත දෘෂ්ටි අභාව වැටහින්න පටන් ගන්නවා. මෙන්න මේ වැටහෙන ක්‍රමක්‍රමෙන් අවිද්‍යාව දුරු වෙනකොට පුත්‍ර දෘෂ්ටිය දුරු වෙලා යනවා. පුත්‍රයා ඇති වෙන චන්දරාගයක් තිබුණා නම් ඒක දුරු වෙලා යනවා. චන්දරාගය දුරු වුණාට පස්සේ කැඩෙන දායක කැඩි නැහින දායක නැහි මවත් එච්චරයි ලෝකෙත් එච්චරයි මොනවා කරන්නේ? ලෝකේ බටවත් ලෝකෙටවත් මගේ කිව්වට අනුගේ කිව්වට එහෙම තියෙන එකක් නෙමෙයි. ලෝක සත්‍යය කර්මයේ මුල් කරගෙන දායාද කරගෙන පිළිස අතගෙන මේ සතර ගමන හදායන් තියෙනවා. ඒ සතරේ බැස්සේ හොඳ එකක් කියලා මේ නරකයේ එකට කැඩින් ලෝකෙකට බැස්සා බිදෙන ලෝකෙට විනාශයෙන් ලෝකෙට ලෙඩ හැදෙන ලෝකෙට බැස්සා ඒකට ඕනේ වදි සිද්ධ වෙනවා. මේ උණුත් අමාරුවේ මාත් අමාරුවේ ඔක්කොම කියලා මේ අවිද්‍යාවේ නිගමනයක් තියෙන බහැපෙගේ විපාකේ නේද මේ තියෙන්නේ. මොනවා කරන්නද? පොදෙන් දාවන ක්‍රමක්‍රමයේ වැටෙන්නේ මොකද? අර චන්දරාගය ගිලිහෙල යනවත් අපිට ශෝකේ තුනී වෙනවා. මෙන්න ශෝකය ශෝකයට හේතුව ශෝක නිරෝධය ශෝක නිරෝධ මාර්ගය. ওই ධර්මතාවය ඔහොම බලන්න නැතුව මනස හිනුන්නේ දකින්න නැතුව ශෝකය 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 කිය කීටද හරි? හිදෙනවා හිදෙනවා කියන එක හරිද? ඒක අරණට එයා යථාර්ථය දැක්කේ නෑ. සමහරවල් කැක්කුම දින දෙන කැක්කුම කරලා කරලා ඊට පස්සේ ඒකට අවදි ස්නායු ටික අක්‍රිය වෙනවා. ඊට පස්සේ කැක්කුම නැති වෙලා යනවා. කැක්කුම නැතිලා ගි ඒ වේදනාව යටනට වේදනාවට හේතු වෙලා තිබිච්ච හදවිම හැදිලා නැහැ නේද? යම් තැනක ලේ ගමන් කරන්න නැතුව හිරියක් ආවා. හිරියෙන් හඳුන්ලා දුනා දැනුම් දුන්නා. ඔය හරෝනි ලේ ගමන් කරන්නේ නැහැ ඔබේ කකුලට ලේ යන්නේ නැහැ ඒකයි හිරිය. දිගර ගන්න ඉක්මනට කියන සංඥාව දුන්නේ. හිරියක් 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 කිය කිය හද්ද නැතු. මොකද වෙන්නේ? අර ස්නායුවකින් දුන්නේ බොහොම ටික වෙලාවක දෙන්නේ. සංඥාව දෙන්නේ හැවිලිමේ මේ ස්නායුව හැදිලා තියෙන්නේ. අර වගේ දෙන්නේ නෙමෙයි. විනාඩි 5ක් විතර ඔක දීලා දීලා බලනවා. වැඩ කරගත්තා නැහැ ඔගේ මොට්ටකොන මොනවද? හිරිය අතරලා යනවා ස්නායු දුර්වල වුණා. එතන. සාවකාලික අක්‍රිය වුණා. දැන් දැනෙන්නේ නැහැ හොඳට ඉන්න පුළුවන් පොට්ටේ තිබවා. නැගිටින්න බලනකොට මොකද වෙන්නේ? නැගිටින්න බලනකොට ඔක්කොම කරවලේ. ඉතින් අපිට කරපු වැඩේ දුන්න වැඩේ මොකද්ද දුන්නේ? ඒ ව්‍යායාමයේ ශරීරයට අවශ්‍ය නිසා ඊට අවශ්‍ය විදිහට ශරීරය එහෙම හරවන්නයි මේ වේදනාව ඉතින් තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් මේ පැවැත්ම ස්වභාවය. මේ පැවැත්ම ස්වභාවය හැටියට දැනගෙන ඊට අනුකූලව කටයුතු කරලා ඒ වේදනාව මොකද්ද? ඒ වේදනාවට හේතුව මොකද්ද? ඒ වේදනාව නිරෝධය කොහොමද වෙන්නේ? ඒකේ මාර්ගය මොකද්ද? කායික වේවා, මානසික වේවා, ඒකට හේතුව හරියට දකින්න ඕන. ඒක කළොත් මොකද වෙන්නේ? සිහි නුවණින් කටයුතු කරනවා වෙනවා. ඒකෙන් වේදෙනවා. ඒකයි තමයි. ඉතින් එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ ඒ තේරුම් ගන්න බැරුව මුලාවටපත් වෙන්නේ. මේ හැම වෙලෙම දකින්න ඕනේ. යමක් දකින්නවා කියන්නේ. ඒ කුමක්ද? ඒකට හේතුව මොකද්ද? ඒක නැති කරන්නේ කොහොමද? නැති කරන මඟ මොකද්ද? ඔය හතරට දාලා බලන්න ඕනේ. නොලී මහන්සනේ උතරමයි. යමක් අපිට දුක නම් ඒ දුක මොකද්ද? ඒ බඳු දුකට හේතුව මොකද්ද? ඒ දුක් නිරෝධය කොහොමද වෙන්නේ? ඒකට මාර්ගය මොකද්ද? ඔය හතර ආකාරයේ වනා සීනුවනි දැනෙන කලොත් හතර හරිපත්තානේ එතන වැඩෙනවා. අනේ වේදනාවට පස්නාව වැඩි නැහැ. යම් හිතක් හටගත්තා නම් මේ රාග හිතද හටගත්. මොකද රාග හිත කියන්නේ? නිකම්ම හිත නෙමෙයි. ආගන්තුක උපක්ලේශයකින් රාග හට ගැනීම. එන රාග විඥානයක් වෙලා. විඥානයේ මුල මොකද? සංකාර. එන රාග හිතේ මුල මොකද? රාග සංකාර. රාග සාගත හිතුවා කිව්වා කළා. ඒක විපාකේ තමයි මේ හිතර කියන කරන විපාකේ. එන ඒක නැති කළොත් මොකද වෙන්නේ? ඒ හිතවිලි ක්‍රියාව දැන් නැවැත්තුවොත් මේ විඥානෙට හේතුව නැහැ. මේ ප්‍රමේයය දැනගන්න ඕනේ. එකින් එක නිරෝධ කරගන්න ක්‍රමය. ඒ මාර්ගය අනුගමනය කරගුවහම ඒ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් හතර සතිපට්ඨාන මේ ජීවත් වෙන පරිසරයේ අපි කියන්නේ අරමුණු වෙන්නේ. ඇහැට රූප එනවා, කන්ට ශබ්ද එනවා, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පොට්ටබ්බ, මනස ධර්ම. ඉතින් එනේනේ වෙලාවෙදී. ඒක මනස 100 න් ඉඳලා. ඒක යථාර්ථය දකින්න වුරුදු වෙන්න ඕනේ. ඉතින් පෙනීම පෙනීම, ඇහිීමක් ඇහිීමක්, විඳීමක් විඳීමක් කියවට මේක හරියන්නේ නැහැ. පෙනීම නම් ඒ පෙනීම මොකද? පෙනීමට හේතුව මොකද? පෙනීම නිරෝධය මොකද? නිරෝධ මාර්ගය මොකද? හැම දෙයකම ඔය හතරට දාලා බලන්න ඕනේ. ඕක නිකන් චතුරාර්ය සත්‍යය දාලා බලනවා. ඔය ක්‍රමයට දකින්න ඕනේ.